2011 වසරේ 11 වැනි මාසේ 15 වෙනිදා අඟහරු මාසදා භාවනා වැඩසටහන. අපේ මේ භාවනා වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙන කාරණේ තමයි දහම අහලා දැනුවත් වෙලා ගෙදර යන්නේ නැතුව අපි දන්න ධර්මය විදර්ශනා කරලා බලලා ඒ තුලින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ගන්නට, එතකොට ඒක මුළු සංසාරෙටම ඒක බලපානවා. මුළු සංසාරෙටම ඒක උදව්වක් වෙනවා. අපිට පිටින්නම් මොනම විදියකින්වත් රහතන් වහන්සේ කෙනෙක්, මාර්ගඵලලාභී කෙනෙක්, බුදු කෙනෙක් හොයාගන්න බෑ. එදා අන්‍යාගමික ශාස්ත්‍රවරු පවා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා, බුදුහාමුදුරු මේ හරි මේ තණ්හා අධික කෙනෙක්, කෙලෙස් අධික කෙනෙක් කියලා. ඒ කියන්නේ රජාසුන් බාර ගන්නවා, රාජභෝජන වළඳනවා, සුවපහසු ආසනවල වැඩ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සැලසුවේ ඒවයින් කෙලෙස් ඇදෙනවායි කියලා. නිගණ්ඨනාත පුත්තල වගේ අය බිම වාඩි වෙන්නේ, ඇඳිවතා දින්නේ. ඉතින් අලු ගොඩවල් වල, ගල් තලාවල මේ දුක් ලැබෙන විදියට සැතපෙන්නේ. දැන් අපේ මේ පින්නතුන් දන්නවා, ඉන්න ආසනේ මත යන ගමන දිහා අනුභව කරන ආහාරය මතින් නෙමෙයි මේ කෙලෙස් ඇති නැති එක හොයාගන්න පුළුවන් කියන එක දැන් තේරුම් අරන් තියෙන්නේ. දැන් හොඳටම මෙතන අලුත් පින්නතුන් නෙමෙයිනේ ඉන්නේ, දැන් ටිකක් පරණ පින්නතුන් ඉන්නේ, කැපවීම කරලා ඉන්න පින්නතුන් ඉන්නේ. දැන් බලන්න තමන් ඉන්න තැන ඉඳලා ඉහළට යන්න, තමන් ඉතින් හැමදාම මුල ඉඳලා අගට දේශනයක් කරයි නිවන ගැන. එහෙම හරියන්නේ නැහැ. මම දන්නවා පින්නතුන් ඉන්න තැන ඉඳලා ඉහළට ගෙනියන්න ඕන, යන්න ඕන. ඉන්න තැන ඉඳලා ඉහළට යන්න ඕන. දැන් අපි ඉන්නේ කොතනද? අපි දන්නවා ධර්මය කොහොමද කියලානේ. ධර්ම කියන්නේ මේ වගේ දෙයක්, නිවන කියන්නේ මෙන්න මෙවැනි ස්වરૂපයක් තියෙන දෙයක් කියලා. දැන් Tamanට දැනුමේ පමණක් නෙමේ අධ්‍යාත්මික යථා ඥානෙන් තේරෙන්න ඕන. දැනුමේ පමණක් නෙමේ Tamanට, ඒක අපි කියමුකෝ මතකයක්, එහෙම නැත්නම් දැනුමක් නෙමේ, Tamanට දැනෙන්න ඕන ඒ දේ. නිවන මෙන්න මේ වගේ දෙයක් කියලා දැනෙන්න ඕන. එහෙම දැනෙනවද? ඒකට කියනවා සම්මුති නිවන කියලා. නිවන පිටින් දැන් අපි නිවන කියලා වචනයක් කියුවට මොනවද කියලා දන්නේ නැහැ. නික වචනයක් නේ. ඕක ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඕන කෙනෙකුට මතක තියාගෙන ගිහිල්ලා කියන්නත් පුළුවන්. ඒ වුණාට එහෙම නෙමේ නිවන දැනෙනවයි කියලා කියන්නේ. තමන්ට දැනීමක් තියෙනවද කියලා බලන්න ඕන. නිවනේ ස්වરૂපය අකාලික දෙයක්, අසඤ්ඤත දෙයක්, අසංකාරික දෙයක්, අද්භූත දෙයක්, අකතං සකස් නොකළ දෙයක් නේද? තේරෙනව නේද? එහෙම අන්න එවැනි තැනකට ගියාම අපි දන්නවා එතන අවේදීතයි. ඒ නිසා දුකක් නැහැ. වේදනාපච්චයා තණ්හා හටගන්නේ නැහෙනි. වේදනාපච්චය තණ්හ හටගන්නේ අවේදීත නිසා. එතකොට විඳින්න නම් සංඥාවක් ගන්න ඕන, සකස් කරපු දෙයක් ගන්න ඕන, හදපු දෙයක්, බිහි වෙච්ච දෙයක්, වර්ණයක්, හැඩයක්, මොනවා හරි රටාවක් ගන්න ඕන. එහෙම ගත්තේ නැතුව විඳින්න පුළුවන්ද? විඳින්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ දහම හොයාගත්ත කියන්නේ ඕකට. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ දහම හොයාගත්ත කියන්නේ කලබල වෙන්න ඕනේ. අපිට පුළුවන් විදියට හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන තරමට අර පැත්තෙන් සාරය අපිට ලැබෙනවා. අපිට තියෙන්නේ සීතල මෙහෙට ගෙන්න ගන්න උත්සාහ කළොත් එහෙම බෑනේ. අපි නුවරඑළි පැත්තට යනවා. සීතල ඉබේට ටික ටික අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි AC එහෙමත් ඔෆ් කරන උඩට යනකොට නුවර එහෙම පහු කරනකොට. ඉතින් ඒ වගේ අපිට අපි මේක ප්‍රගුණ කරනකොට, අහනකොට, ශ්‍රවණය කරනකොට, නුවණ යොදවනකොට ක්‍රමානුකූලව අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම තමයි අපිට හේතු වෙන්නේ. ඒකයි අර අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කිව්වේ. ඒකයි අනන්ත වූ ධර්මයට පිවිසෙන්න පිවිසෙන්න ඒක ප්‍රතිඵලය හැටියට දැනෙන දේ විපාකය කියන්නේ ප්‍රතිඵලයනේ. ඒ විපාක දෙන දේ ඒක අනන්ත වූ දෙයක් බවට පත් වෙනවා. අනන්ත වූ දෙයක් බවට පත් වෙනවා. එතකොට අපි යන්නේ මේ අසංඛාරික නිවනකට, අසංඛාරික ධර්මතාවයකට. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කිසිවක් එහි නැහැ. දැනට අපි ළඟ තියෙන මේ සියලුම සංස්කාර පොදිය ඇතුලේ තියෙන මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එහෙම දේවල් ටිකක් නිබිරලා තියෙන්නේ. ඒ ඒව නැති තැනකට යනවා, එතන හරීම සැහැල්ලුයි. ඒක ඥාන දර්ශනයක්. මේ ලෝකේ දිහා බලන්නට පුළුවන් ඥාන දර්ශනයක්. දර්ශනය මත තමයි පුජ්‍යලයාගේ සිතේ හැඟුම්, දැනුම්, සංවේදිතා සියල්ල බිහිවන්නේ. ඒක කිසි කතාවක් නෑ, ඒක ඇත්තනේ. ඒක තවත් පැහැදිලි කරලා දෙන්න ඕනද? ඒක තවත් පැහැදිලි කරලා දෙන්නම්. එකම පිරිමි දරුවෙක් ඉන්නවා. ඒ පිරිමි දරුවගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරයෝ ඒ පිරිමි දරුවා දිහා බලන විදියයි, ඒ පිරිමි දරුවාගේ බිරිඳ ඒ පිරිමි දරුවා දිහා බලන විදියයි වෙනසක් තියෙනවනේ. වෙනසක් තියෙනවා. එතකොට යාළුව බලන විදිය වෙනසක් තියෙනවා, සහෝදර සහෝදරිය බලන විදිය වෙනසක් තියෙනවා. එතකොට එයාට ඒ අනුසාරයෙන් තමයි සිතුවිලි, අදහස්, සංකල්ප සියල්ලක්ම පහළ වෙන්නේ. එතකොට මම එතනින් පැහැදිලි කරන්න උත්සාහ කරේ මොකද්ද? තමා තුළ තියෙන ඥාන දර්ශනයට අනුව තමයි හැම දෙයක්ම ආධ්‍යාත්මයට ගලාගෙන යන්නේ. ඒ නිසා තමයි ඥාන දර්ශනයක් තමයි සම්මා දිට්ඨි කියන එක මුලටම ආවේ. ඒකයි දැකීම තුළින් තමයි හැම දෙයක්ම තේන්නේ. දැකීම කියලා කිව්වහම කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් කියන මේ ඉන්ද්‍රියන් හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. ඉන්ද්‍රියන් හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. ඒ හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. එහෙමනම් ඒ හයෙන්ම කරන දැකීමෙන් අපිට නිරෝධයක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ගහනේන සංවරෝ සාදු, සාදු ජීවාය සංවරෝ, කායේන සංවරෝ සාදු, සාදු සම්බත් සංවර. සියල්ලම එකක් නෙමේ, සියල්ලම සංවර කරගන්නවා. සියල්ලම සංවර වුණා කියලා කියන්නේ මොකවත් නැහැ, ඉන්ද්‍රිය විෂය ඉක්මවුවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය විෂය බලන. දැන් මම දෙපැත්තකින්ම බලන ස්වභාවයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය විෂයෙන් තොරව බලන්නත් පුළුවන්, ඉන්ද්‍රිය විෂයෙන් යුක්ත බලන්නත් පුළුවන්. දැන් මම මේ දේශනාව කරන්න එන්න, ඒ වගේම මේ සම්මුති ජීවිත රටාව ගත කරන්න එනකොට ඉන්ද්‍රිය විෂයට එන්න වෙනවා. යම් ප්‍රමාණයක් ඒ ඉන්ද්‍රිය විෂයෙන් තොරව ඒ දෙස සමගාමීව බලන අතර ඒ පරිපාලනය, ඒ ක්‍රියාවලිය එකක්. එහෙම නැතුව බෑ. එතකොට බුදුරජාණන් වහන්සේටත් ඒ දේ තිබ්බා. මේ ලෝකේ තියෙන සම්මුති දර්ශනය හොඳට දකින්නවා, දන්නවා. භාෂා ව්‍යවහාරය හොඳට දන්නවා. නමුත් අධ්‍යාත්මික ලෝකයේ තුල සම්පූර්ණයෙන්ම නික්ලේශී, කෙලස් නැහැ. ඒක අපිට පිටින් කියන්න නම් කිසිම විදියකින් ක්‍රමයක් නැහැ. කිසිම විදියකින් ක්‍රමයක් නැහැ. ඒ දේවල් හරීම දර්ශනයක්. අපි හිතාගෙන ඉන්නේ පිළිවෙත් අනුව. එහෙම නැත්නම් ක්‍රියාපටිපාටියන් අනුවයි පුජ්‍යලේක් වෙනස් වෙන්න ඕන කියලා. දැන් අපි මෙතෙන්දි පෙන්නන්නේ ක්‍රියාපටිපාටියන් වලින් නෙමෙයි පුජ්‍යලේ වෙනස් වෙන්න ඕන දර්ශනය. දර්ශනයෙන් වෙනස් වෙන්න ඕන. දර්ශනයෙන් වෙනස් වෙලා එයා පොල් කැඩුවත් කමක් නැහැ ගහකට නැගලා. ඒ කිසි අසංවරයක් නැහැ. හිත හරියට මාර්ග ඥාන ධර්ම උදා කරගන්න නැතුව කොච්චර බිම් බලාගෙන ගියත් සංවරව හිටියත් කාටවත් කරදරයක් නැතුව කොයි හිටියත් වැටන්නේ නැහැ. එහෙම ආයේ කොච්චර ඉන්නවද? දැන් අපි අර මේ භාවනා මධ්‍යස්ථානේ ළිඳේ ඉන්නෝ ඉබ්බේ. මම එහෙම විහිළු කරනවා සමහර අපේ සාමිනහන්සලාගේ තියෙන කොනේ බිඳින්න. ඉතින් මම අහුව මේ ඉබ්බ දැන් කොච්චර කාලයක් වෙනවද මේ ළිඳේ? ඊට පස්සේ කිව්වා මේ දැන් අවුරුදු 15ක් විතර වෙනවා මං එන්නත් කලින් තමයි මේ ඉබ්බ මේ ළිඳේ හිටියේ කිව්වා. අවුරුදු 300ක් විතර ඉන්නවනේ ඉතින් ඉබ්බ. ඉතින් මං කිව්වා බලන්න මේ ඉබ්බට ඉබ්බියෙක් නැහැ. කාමේසු මිච්ඡාචාරා නැහැ. මුසාවාදා නැහැ. සුරාමේරය නැහැ. අදින්නා දානා කරන්නෙත් නැහැ. මිලින්දට වැටෙන එකක් කොහෙ කාල ජීවත් වෙන්නේ. බලනකොට ඉබ්බ උපසම්පදානේ හාමුදුරනේ කියනවා කිව්වා. කොටිය සංගර තීලේ ඉබ්බ ළඟ තියෙනවනේ කියලා. ඉතින් අයසක සායනහසලා එහෙම අපේ ඉතින් මේ විහිළුවට කිව්වොත් තරහ යනවා. කිව්වම තරහ යනවා. මම ඒක කියන්නේ අවසන්න කියන්නේ. එතෙන් තරහ යනවා. ඇත්ත නිගතා කතාව ඇත්ත. ඉබ්බ කොටිය සංවර සීලේ තියෙනවා. ඈ කිසිම වැරද්දක් නැහැ. ඉතින් වැරද්දක් තියෙනවද? වැරද්දක් නැහැනේ. දැන් අර මම මේ කතාව කිව්වේ පුජ්‍යලයාගේ අධ්‍යාත්මික ඥාන දර්ශනයෙන් වෙනස් වෙන්නේ නැතුව බාහිර කිසිම වෙනසක් වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරු දේශනා කරා කිම්තේ ජතාහි කිම්තේ අජිනසාතිය අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. බාහිර ප්‍රනුමකින් නම් ක්‍රියාවකින් වෙනස් වෙලා වැඩක් නැහැ. අභ්‍යන්තරක ගහනම පවතිනවා නම් එතකොට කුජලයේ හද පතුලෙන්ම තමයි නිවැරදි වෙන්න ඕන. හද පතුලෙන්ම නිවැරදි වෙන්න ඕන. දැන් අපිට තියෙන්නේ අපේ හිත ඇතුලේ වෙනස් කිරීම කරන්න නෙමෙයි. වෙනස් කිරීම කරන්න නෙමෙයි. ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ච නම් වෙනස් කරන්න දෙයක් නැහැ. ඈ සියලුම සංස්කාරක ධර්ම අනිත්‍ය නම් වෙනස් කරන්න දෙයක් නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? ආ දකින්නේ මොන හේෙන්ද? දකින්නේ යථාර්ථයේ දකින්නේ මොන හේෙන්ද? හොඳට බලන කියන්නේ මොන හේඳ ඇත්තටම අපිට මේ යථාර්ථයේ පේන්නේ මොන හැටද කියලා බලන්න. ඔයත්න්ට පේන යථාර්ථයේ කියන මට්ටමේ තියෙන්නේ මොකද්ද? දුකද්ද? ඈ යථාර්ථවාදීව බැලුවහම පේන්නේ ජීවිතේ දුකක් කියලා. හැබැයි මම බලන හැම බැලුවහම ජීවිතේ දුකක් කියලා පේන්නේ නැහැ. දැන් මගේ ඇහි ඔය ඇහි තියෙන වෙනස මොකද්ද? ආමදුරු කාමසුගල්ලි කාණියෝගෙන් බලනවත් දන්නේ නැහැ කියලා හිතන ඇයි? නෑ නෑ නෑ. ඈ? ඔව් මම බලනවා ලෝකෝත්තර ඇසින්. ලෝකෝත්තර ඇසින් බැලුවහම දුක පේන්නේ නැහැ. ඔය දුක පේන ඇහැටම තමයි සැප පේන්නේ. ඔය සැප දැක්ක ඇහින්නේ ඔය තාම දුක් දකින්නේ. නේද? දුක දකින්න පුළුවන් නම් යම් ඇහැකට ඒ ඇහැට සැප දකින්න බෑ කියන්නේ බොරුනේ. ඒක හරියට මට කොළ පාට පේන්න රතු පාට පේන්නේ නැහැ කිව්වා වගේ වැඩක් නේ. ඈ? ඉතින් ඒ නිසා දුක පේන ඇහැටම තමයි සැප පේන්නේ. එතකොට මට දුක පේන්නේ නැති ඇහැකින් මම බලනවා. දුක පේන්නේ නැති ඇහැකින් බලනවා. දුක පේන්නේ නැති හැකින් බලනවා. එතකොට ඒක ඒකට සතුට පේන්නේ නැහැ, උපේක්ෂාව පේන්නේ නැහැ. දැන් බලන්න තමන් එතෙන්ට පැමිණලා බැලුවොත් එහෙම ලෝකේ දිහා ඇත්තටම මේ කාරණේ මේ විදිහට විඳින්න පුළුවන්. අවේදීත නිවන විඳ දරා ගන්න පුළුවන්. දැන් මේ නිවන් කියන ධර්මය අපිට වටිනවා මේ මුළු ලෝකෙටම වැඩිය. මේක මනුස්සාත්මෙදි විතරයි කරගන්න පුළුවන්. මුළු ලෝකෙට ලැබුණට වඩා වටිනවා. අපි සැනසෙන්නේ බලාපොරොත්තු වෙන්නේ සැනසෙන්න ඕන නම් මිනිස්සෙක් මේ ඉන්ද්‍රිය පහෙන් එළියට යන්න ඕන. ඉන්ද්‍රියන් හයම මරලා දාන්න ඕන. සංවර කරනවා කියන්නේ ඒකයි. ඉන්ද්‍රියන් හයම මරලා දානවා. එතකොට ඉන්ද්‍රියන් හයම මරලා දැම්මට පස්සේ එතන කවුද ජීවත් වෙන්නේ? එතන ගැහණියක් ජීවත් වේද? එතන පිරිමියෙක් ජීවත් වේද? ඈ නෑ. එතන ශ්‍රී ලාංකිකයෙක් ජීවත් වේද? නෑ. එතන උගත් කෙනෙක් නෑ, නූගත් කෙනෙක් නෑ, දුප්පත් කෙනෙක් නෑ, පොහොසත් කෙනෙක් නෑ. එතන කිසි කෙනෙක් ජීවත් වෙන්නේ නෑ. එතන කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නෑ. නමුත් ජීවත් වෙලා ඉද්දී ඒ ජීවත් නොවන කිසි දෙයක් අල්ලගත්තේ නැති අශේෂ විරාග නිරෝධෝ. අශේෂ කියන්නේ ඔය බැංකු පොතේ එහෙම තියෙන ශේෂය කියලා එකක්. ඔය බැංකු පොතේ තියෙන එකෙන් වහරි කියලා දෙන්නම්කො. ශේෂය කියන්නේ ඉතුරුව. ඉතුරු කාරණේ නේද? ඈ ඈ. එතකොට අශේෂ කියන්නේ ශේෂය නෑ, ඉතුරු නෑ. බින්දුවක්වත් ඉතුරු නෑ. බැංකු පොතේ නෑ බින්දුවක් හරි ඉතුරු වෙනවද? මේකේ බින්දුවක්වත් ඉතුරු නෑ ශේෂය හැටියට. කියන්නේ කිසිවක් නෑ. අපි කේමර කියන්නේ අබමල් රේණුවක්වත් නෑ කියලා. අබමල් රේණුව කියලා කියන්නේ හරිම සියුම් දෙයක්. ඒක ඇහැට බලාගන්න බෑනේ. අබමල් රේණුව කියලා කියන්නේ ලෝකයේ තියෙන පරමාණු බලයක් වගේ දෙයක්. අපේ මුතුන් මිත්තු භාවිතා කරපු වචනේ හරි වටිනවා. අපමල් රේණුව හොයන්න බෑනේ. අනිශ්චය කරවත් හොයන්න බෑ. ලේසි පාසු නෑ. නැති තරම් රේණුවක් කියලා දෙයක් නැති තරම්. එකක් ඇදීද ගන්න බැරි තරම්. ඒ තරම් පිටි දෙයක් තියෙන එක දැකලා නැත්තම් මම දන්නේ නැහැ. මම නම් අරගෙන පොඩි කරලා බලලා තියෙනවා. එහෙම තෝරන්න බෑ. රේණුවක් තෝරගන්න බෑ. අශේෂයි. ඒ අශේෂ තැනක හිටියොත් එහෙම හොඳයිනේ. දැන් ශේෂයේ හිටියොත් තමයි ඒ ශේෂයට පහර ගහන්නේ ලෝකේ. ඒ ශේෂයට පහර ගහනවා ලෝකේ. ශේෂයක හිටියොත් අශේෂයක ඉන්න කෙනෙකුට කවදාවත් කාටවත් ලෝකේ නිന്ദා අභාස මුකුත් කරන්න බෑ. ශේෂයේ හිටියොත් තමයි කරන්න පුළුවන්. එම මේ කියන්නේ ඥාන දර්ශනයක් හැටියට උදා කරගන්න ඕන දේවල්. ගෙදර ගිහිල්ලා පිළිවදින්න ඕන දේවල් නෙමෙයි. දැන් සම්මුති කෝණයට ආවට පස්සේ මම බලනවා මගේ ගෞරවය ගැන බලනවා, මගේ තත්ත්වය ගැන බලනවා, මගේ මම වාඩි විය යුතු දේ බලනවා, මම කතා කළ යුතු දේ බලනවා. ඒ ඔක්කොම වල්ලෝ මම සම්මුති පැත්තට ගියාට පස්සේ මට ඒව ඔක්කොම ඕන. අර දරුණකලොත් ඒව මම ඒක බාර ගන්නෑ. සමහරලාට මට ඇතිරිල්ලක් හරි එලලා මේ ගෞරව සම්පයුක්ත වාසනයක් පෙන්නනක මම වාඩි වෙන්නේ නැහැ. නිකන් බුදු එහෙම දික් කළා. ආදීන්නේ කෙලි මගේ සම්මුතිය. හාමුදුරන මමත්තේ තියෙනවනේ. ඒ මමත්තේ නෙමෙයි. ඒ සම්මුතිය. ඒ සම්මුතිය නැති කරගන්න බෑ. ඈ මම මමත්වේ නෑ කියලා බස් එකේ පිටිපැත්තේ දොරෙන් නැගලා පස්සේ සීට් එකේ වාඩි වෙන්න බෑ. ඉස්සරහා ගාලා තියෙන පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇති කියලා මම හැමදාම ඉස්සරහා දොරෙන් නැගලා ඉස්සරහා සීට් එකේ වාඩි වෙන්නේ. තායිලන්තයේක වෙනස්. පිටිපැත්තේ සීට් එක තමයි හාමුදුරුවන්ට වෙන් කරලා තියෙන්නේ. එවුනත් ලංකාවේ ක්‍රමේ හොඳයි. ඉස්සර සීට් එක තියෙන එක නැත්නම් අර ඉස්සර බස්සේ යන කට්ටිය බලාගෙන යන්න වෙනවනේ. ආ ඊට වඩා හොඳයි ඉස්සරහම සීට් එක තියෙන එක. ඒ සම්මුතිය. එහෙසයි ඒක කිසි ගැටලුවක් හදාගන්න එපා. ඒ ඔස්සේ මනින්න ගියොත් එහෙමනම් කවදාවත් නෝ මාර්ගඵල අවබෝධ කරගන්නත් බෑ, රාතන් වහන්සේලා හොයන්නත් බෑ, කාටවත් බෑ. එතකොට අපි දෙයක් ලබන්න නෙමෙයි බලන්න ඕන හැමතිස්සෙම. මොකද මල් ළඟ තියෙන දෙයක් මම බලනවා අතහරින්න. දැන් මාර්ගඵලයකදී ලැබෙන දෙයක් නෙමෙයි පෙන්වලා තියෙන්නේ. මොකද්ද අතහරින දෙයක්? අතහැරෙනවා. මොනවද අතහැරෙනවා? සක්කාය දිට්ඨිය අතහැරෙනවා, විචිකිච්ඡා අතහැරෙනවා, සීලබ්බත පරාමාස අතහැරෙනවා. සක්කාය දිට්ඨිය අතහැරීමත් එක්ක අනිත් දෙක ඉබේම අතහැරෙනවා. දැන් ලැබෙනවයි කියලා මොකක් කොයිබද කොහෙද තියෙන්නේ? පොතක කොයිබක කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. කිසිම දෙයක් මාර්ගඵලයකින් ලැබෙන්නේ නැහැ. තේරෙනවනේ? ඒ නිසා මේ ලබන්න නම් දෙයක් නැහැ. මම නම් දන්නේ නැහැ. මම ගියපු ගමන නම් මට නම් හම්බෙච්ච දෙයක් නැහැ. කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. ඒ මට කියන වචනේ මම පාවිච්චි කරන්න සම්මුතියෙන් කියන වචනයක් නෑ මේකට. ඒ නිසා එහෙම පාවිච්චි කරන්න. නැතුව මේ මම ලබාගත් දෙයක්, මට ලැබිච්ච දෙයක් මම ඉන්න තැනක නෙමෙයි. නමුත් මම මේ මම ඉන්න තැනට ඇවිල්ලා තමයි මේක කතා කරන්න වෙන්නේ. දැන් මම නැති තැනට ගියොත් එහෙම ඔච්චරයි. ධර්මයේ නිහඬයි. ධර්මයේ නිහඬයි. එතන තමයි ලෝකෝත්තර සත්‍ය. එතන නෑ අතක්කාවචර කියන්නේ ඕක. තර්ක කරන්න කිසිම දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. තර්කයේ සංසිඳුණු තැන. තර්කයේ සංසිඳුණු තැන. දැන් මේක ඉතාම පැහැදිලි පින්නතුන්ට ඔය ධම්මපදේ බලන්න, සූත්‍ර බලන්න. මේ දේශනාව කරද්දිම කරන හොඳ හොංකන් දීම තුළ, යහපත් විදර්ශනාව තුළ නිවන් දකිනවා. විදර්ශනාව තුළ නිවන් දකිනවා. ඒක කියන්න බෑ මේ වෙලාවේ, මේ වෙලාවේ, මේ දවසේ කියලා. මම හරියම් දවසක් දෙයක් දැක්කනම්, අවබෝධ කරගත්තනම්, ඒ අවබෝධ කරගත්තේ මේ ඉලක්කයකට ගිහිලා අද නම් දැකලා ඉන්නේ හිමි කියලා නෙමෙයි. තමා තුළ තියෙන්න ඕන උත්සාහයයි. උත්සාහවත් වෙන්න ඔබට ප්‍රතිඵලය හම්බේ. මේ ස්වභාව ධර්මයේ හරිම සාධාරණයි. හරිම සාධාරණයි. ස්වභාව ධර්මයේ හරිම සාධාරණයි. ඒ සුදුසු தත්ත්වය දැනෙනකොට ඒ සුදුසු தත්ත්වය අපිට උදා වෙනවා. දැන් අපි හිතමු, හොඳට කල්පනා කරලා බලමු. ලෝකෝත්තර සත්‍ය අතහැර ගැනීම, ලෝකෝත්තර සත්‍ය ලබා ගැනීම සඳහා අතහැරීමට බැරිම කාරණේ මොකද්ද? අන්න එතෙන්දී තමයි හිතට කියලා දෙන්න ඕන, මේක මම පරමාර්ථයෙන් කරන අතහැරීමක්, ඒක මං සම්මුතියෙන් කරන යුතුයකමක් පිළිවෙතක් කියලා. පරමාර්ථයෙන් අතහැරුණාට මගේ කවමදාකවත් සම්මුතියෙන් විය යුතු යුතුයකම බැහැර වෙන්නේ නෑ කියන එක තේරුම් ගන්න. මම පරමාර්ථයෙන් දරුවෝ ටික අතහැරියට, පරමාර්ථයෙන් මං ගේ දොර අතහැරියට, පරමාර්ථයෙන් මම ස්වාමියා බිරිඳ අතහැරියට කවදාවත් සම්මුතියෙන් අතහැරෙන්නේ නෑ. දැන් විසාකා මහා උපාසිකාව අනේ පිටිසුතුමා අතහැරලා තිබ්බේ. නමුත් දරුවන් 16ක් හැදුවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලුම ශ්‍රාවක සංඝයා අතහැරලයි සිටියේ. ඒ වුණාට විසුන් වහන්සේලා ලක්ෂ ගානක් නේද බිහි වෙනවා. ශ්‍රාවකයෝ කෝටි ගානක් බිහි වෙනවා. ඉතින් අන්න ඒක තේරුම් ගන්න, මේ අතහරින්නේ කියලා කතා කරන්නේ මේ කට්ටිය අතහැරලා දාන්නේ. මේ මනසින් නිවනට මුල් තැන දීලා අනිත් දේවල් වලට දෙවෙනි තැන දෙන එකයි මෙතෙන්දි කරන්නේ. අර දහම්සොඬ රජුරු වගේ රාමසුර රජුරු ජීවිතයේ දෙවෙනි තැනට දැම්මා. ධර්මයේ ධර්මයේ හා ගන්න. ඒ කතා ප්‍රවෘත්ති පෙන්වන්නේ ඒවයි ඇත්ත හරි නැත්ත හරි නෙමෙයි, ජීවිතේට අපිට යම්කිසි පාඩමක් ධර්මයක් කියලා දෙන්නයි මේ කතා ප්‍රවෘත්ති දෙන්නේ. ඇත්තෙන්ම අපිට මැරෙන්න පුළුවන්ද නිවන වෙනුවෙන්? මැරෙන්න පුළුවන්ද? අර දහම්සොර රජුරු වගේ මැරෙන්න පුළුවන්ද? ඇත්තටම කන්දෙන් පල්ලෙහාට පනින්න පුළුවන්ද? ඒ වුණාට කන්දෙන් පල්ලෙහා දැක්කහම අර ලෝකාන්තේ වගේ, මං නම් ගිහිල්ලා නැහැ ලෝකාන්තේට. ලෝකාන්තේ කියනවනේ යට මීදුම් වලාවක් විතරයි පේන්නේ කියලා. ඉතින් ඒ වගේ ගැඹුරු දැක්කහම හිතෙන්නේ නැද්ද නිකන් මාව නැති වෙයි කියලා මේකේ පැන්නහම? මාව නැති වෙනවට බය වුණේ නැහැ දහම්සොන රජුරෝ. මාව නැති වෙනවට බය කෙනෙකුට නිවන් දකින්න අමාරුයි. මොකද මාව නැති වෙන්න මේපැයි නිවන් දකින්න. මාව තියාගෙන මාවත් එක්ක නිවන් දකින්න බෑ. මාව නැති වෙන්න මොන නිවන් දකින්න? ඒ කියන්නේ මමත් තේන්නේ තියෙනවා. ඒකයි අර කන්දෙන් පල්ලෙහාට පයින්නවා කියන කතාව තියෙන්නේ. ඒ නිසා බලන්න ආයි හැරිලා පයින්න. ඒ නිසා අපි කියන්නේ බය වෙන්න එපා. යට ඉන්නේ සක්‍ර දේවේන්ද්‍ර. ඒ කියන්නේ ඔබට සියල්ල දේවි. යකෙක් නෙමෙයි. සමහර අය බයයි නිවන් දකින්න බයයි. මොකද මට මේ දේවල් නැති වෙයි, මට එකක්වත් නැති වෙයි, මම නැතුම් ගියා නැතිම වෙලায় නැහැ, සියල්ල ලැබෙනවා. ඒ නිසා මම කියන්නේ ඔබේ පර්චස් 10 අතහරින්න ඔබට මුළු පුතුයෙම හම්බ වෙනවා. ඔබේ ගෙදර තියෙන අක්කරේ දෙක හරි පර්චස් 10 හරි අතහරින්න මුළු පුතුයෙම හම්බ වෙනවා. දැන් කවුද අකමැති? ඒ වැඩිත් එක්කනේ මුළු විශ්වයම Tamanට IT වගේ දැනෙනවා. දැන් මට ඇත්තටම මොන රටට ගියත් මේ රටේ දැනෙන දේම තමයි ඒ රටට ගියත් දැනෙන්නේ. මොන ඉඩමෙ හිටියත් මේ ඉඩමෙ හිටියත් ඔය පින්නතුන්ගේ ගෙදරකට ගිහිල්ලා හිටියත් මට දැනෙන එකම දේ. ඒ මොකද්ද? මොකක්ද දැනෙන්නේ? හා මොකක්ද දැනෙන්නේ? මට දැනෙන්නේ එකම දේ. මොකක්ද දැනෙන්නේ? ඔව්. ඔව් මොකක්ද දැනෙන්නේ දෙහි හිතන්න බල. ඈ? ඈ? මට දැනෙන එකම දේ තමයි මුකුත් දැනෙන්නේ නැති එක. මට දැනෙන එකම දේ තමයි අවේදිත කියන්නේත් ඒක තමයි. විඳිමත් දැනෙන්නේ මට දැනෙන්නේ නැති එක. නමුත් මම සම්මුතියට ආවම හොඳට ඥාන දර්ශනයෙන් දන්නවා මේක හම්දුරගේ පන්සල මේක වෙන ගෙදරක කියලා නේද? නැත්තම් ඒ ගවල් වල තියෙන දේවල් එහෙම වෙනස් කරන්න පටන් ගන්නේ. ඈ පුදු මේස ඇදලා වෙනස් කරන්න පටන් ගන්නේ. ඒ නිසා මේක අර දර්ශනයයි මේ දර්ශනය එකට සමගාමීව යන්න පුළුවන්. කෝණ දෙකම තියෙනවා. කෝණ දෙකම තියෙනවා. දැන් බලන්න හොඳටම තමා ළඟ සක්කාය දිට්ඨිය කියන එක තියෙනවද නැද්ද? තමන්ට අහු වෙනවද තමන්ගේ සක්කාය දිට්ඨිය? අහු වෙන්නෙපා ඉස්සෙල්ලා. ඇණයක් වගේ නම් පන්නලා දාන්න හරි ඉස්සෙල්ලා ඇණේ හොයා ගන්න ඕන. තියෙනවද තමා ළඟ සක්කාය දිට්ඨිය? ප්‍රධාන ලක්ෂණය තමයි හොඳට මතක තියාගන්න සක්කාය දිට්ඨිය තියෙන හැම කෙනෙක්ගේම ශරීරේ හාල් ගෝණියක් තිබ්බ වගේ පොළොවට බරයි. තමන්ට දැනෙනවා හාල් ගෝණියක් තිබ්බ වගේ මෙහෙම පොළොවට බර කරලා මම ඉන්නේ කියලා. හේතුව මේ පොළොවෙන් වෙන් වෙච්ච ලෝකයක්. ওই ලෝකය ඒක වෙනම ලෝකයක්. ඒ නිසා තමයි එහෙම දැනෙන්නේ. එහෙම දැනුමක් තියෙනවා එතන සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ තමන්ගේ ශරීරයේ පොළොවට බර නැහැ. හේතුව ශරීරය සහ ලෝකය අතර තිබුණු වෙන්වීම දුරස් වීම නැහැ. ශරීරය යනු ලෝකයම බවත් ලෝකේම දෙයක් බවත් තේරුම් අරගෙන එයා මේ ලෝකේ කොටස්කාරයෙක් නොවි ලෝකෝත්තර දර්ශනයක පිහිටන නිසා ලෝකයෙන් වෙන් වෙන්න උත්සාහ කරන්නේ ලෝකයෙන් කොටසක් වෙන් කරගන්න උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන දේවල් ලෝකයට දෙනවා එහෙම නැත්නම් මායාවේ දේවල් මායාට අතහරිනවා ඊට පස්සේ යාට ශරීරයක් නැහැ එයා අපටිමයි මුලින් දර්ශනයෙන් ඇති වෙනවා ඊට පස්සේ ඒ ලෝකෝත්තර සමාධිය වැඩුවොත් සකුදාගාමි අනාගාමි අරියත් වෙලා කියලා සම්පූර්ණ අධ්‍යාත්මික සංඥා නිරෝධයකටපත් වෙලා නිරෝධ සමාපත්තියකට සමවැදිලා ඉන්න පුළුවන් කෙනෙක් ප්‍රගුණ කළොත් අරහත් වෙලා නිවන් දකින්න නැත්තම් ඕනනම් අතටපත් නිවන් පසකට දා සසරට බැසගත් බෝසත්වරයෙක් වෙන්නත් පුළුවන් ඔය අනේ පිරිසුදුතුමත් මේ බුදු වෙන්න යන කෙනෙක් බුදු වෙන්න යන කෙනෙක් බුදු භව පතාගෙන යන කෙනෙක් ඉතින් සෝවාන් වෙලානේ හිටියේනේ ඉතින් හේව ඒකේ අපි මේ කිව්වට මේ මාර්ගඵල ලබන්නේ මේ බුදු භව පතනයි කියලා බොරු කතා ලබන අදිෂ්ඨානය මත යන්න පුළුවන් එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ අදිෂ්ඨානය
බරගෙන කියුවාම
පැහැදිලිවම චිත්ත බලයක් එක්ක කාය බලය පුදුම විදියට ආක්‍රමණය කරලා තියෙන මේ ලෝම ගහක් පවා මිනිස්සයා සක්කාය දිට්ඨිය සංසාරේ පැමිණිච්චේ සක්කාය දිට්ඨිය කෙස් ගහක් පවා මගේ කෙස් ගහ මගේ ලෝම ගහ කියලා අල්ලගෙන තියෙන ওই මිනිස්සුන තරහ ගියාම කියන්නේ ওই මිනිස්සුන්ට පුළුවන් අපි ලෝම ගහක්වත් හොලවන්න කියලා කියන්නේ ඒ වෙන මොකක්වත් නෙමෙයි ඒ කියන්නේ මම ලෝම ගහත් අදින් අල්ලගෙන ඉන්නේ කියන එක. කියන්නේ ලෝම ගහකට හරි මොනවා හරි මේ කරදරයක් කළොත් එහෙම මම යකා වගේ විශ්සෙනවා කියන එකනේ කිව්වේනේ. අපිට පුළුවන් ද ලෝම ගහක්වත් හොලවන්න කියලා කියන්නේ ඒකයි. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේක වෙනම ලෝකයක්. ඒකයි බුදුහාමුදුරුවෝ ලෝකය කියලා පෙන්වුවේ මේ බඹයක් පමණ ශරීරයට පෙන්වුවේ මේකත් ග්‍රහ ලෝකයක් වගේ එකක්. පෘථුවිය තුල පෘථුවිය ආශ්‍රය කරගෙන ඒක වටේ අපි කැරගුණාට මේ මනුෂ්‍ය ශරීරය නැමැති ග්‍රහ ලෝකයක් එක වෙනම ලෝකයක්. නමුත් මේ ලෝකයෙන් කඩලා අරගෙන තමයි මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. නමුත් ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ අර සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ නෑ නෑ මගේ ඇස මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය මගේ මේ සිතුවිලි මගේ මේ ශරීරය මගේ අස්ති මගේ නහර මගේ ලේ මගේ ඇට මගේ ඇට මිදුළු මගේ කියලා අල්ලනවා එයා. ඒ නිසා එයා වෙලම ලෝකයක්. එයා ඇවිදිනකොට පොළොවට බර කරලා ඇවිදින්නේ. වාඩි වෙලා ඉන්නකොට පොළොවට බර වෙලා වාඩි වෙලා ඉන්නේ. හැමතිස්සෙම පොළොවට බරක් තියෙනවා. හොඳට බලන්න ඒක තේරෙනවා නම් තමා තුළ සක්කාය දිට්ඨිය තියෙනවා. දැන් මට මේ කොච්චර බර කරන්න හිතුවත් බර නෑ මට. ඒ මොකද? මම ශරීරය නොවේ ශරීරය මම නොවේ. දැන් මෙහෙම කිව්වයි කියලා හිතන්න එපා. ආම්දුරුන්ගේ සෑහෙන සිල් එහෙම හොයන්න ඕනේ කියලා මම එච්චර සිල්වත් නෑ. පිටින් බැලුවොත් සිල්වත් නෑ. මට ටෙලි නාට්‍යයක් බලන්න පුළුවන්, චිත්‍රපටියක් බලන්න පුළුවන්, සින්දුවක් අහන්න පුළුවන්, දුවන්න පුළුවන්, කොන්ක්‍රීට් අනන්න පුළුවන්, ගඩොල් දෙන්න පුළුවන්. පොල් ගහක් වුණා නගින්න පුළුවන් මම නැගලන්නේ නගින්න ඕන නගින්න ඕන පුළුවන් පීනන්න පුළුවන් ඒ කාලේ ගහ ගන්න ඉගෙනගෙන තියෙන ඕන ගහ ගන්නත් පුළුවන් මම ගහගන්නේ නැහැ නර ගහ ගන්න උනත් පුළුවන් කම තියෙනවා වාහන එලවන්න පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් තියෙනවා ඒක කිසි පස්සෙන් නැහැ ඒකේ ඒ නිසා පිටි හොයන්න යන්න එපා එහෙම හොයන්න කියලා ලොකු අමාරුවක් වෙදිනවා හොයන්න බෑ එතකොට පුජ්‍යලේක් හැටියට මාව කිසිම ආකාරයක ප්‍රතිරූපයක් මවන්න එපා. මොකද එහෙම මැව්වොත් එහෙම වැරදි. මොකද ප්‍රතිරූපයක් නැති තැනක තමයි ඉන්න ඕන. මම ඉන්නේ ප්‍රතිරූපයක් නැති තැනක. අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙන්න එපා. නෑ. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨියේ ස්වභාවය එක ස්වභාවයක්. ඒක සක්කාය දිට්ඨියේ ස්වභාවයෙන් මේ බර කියලා කියන්නේ ඒක 아무තු බරක්.
ඔය මානසිකව බැඳෙන එකනේ.
ඒ ශාරීරික බර නෙමෙයිනේ අපිට දැනෙන්නේ මානසික දේ. මානසික දැනෙන බර. මානසිකව දැනෙන බර ඒ තියෙන්නේ. මානසිකව දැනෙන බර. දැන් එහෙම නැත්තයි ඉතින් මට ඉරටක් උඩත් වාඩි වෙන්න පුළුවන් නේ ආනන්ද හැමතුමන්ට. නේද? බර නැත්තම් ශරීරේ. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ මානසිකව දැනෙන දේ මේ කිව්වේ. කායිකව කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. මානසිකව දැනනවා නම් තමන් හාල්ගෝනියක් වගේ ම පොළොර බර කරලා තියෙන්නේ කියලා එතන සක්කාය දිට්ඨිය තියෙනවා. ඉතින් දැනන දේනේ වැදගත්. දැනන දේ වැදගත්. ඉතින් ඒකෙන් බාහිර පැත්තට ගිහිල්ලා බැලුවොත් එහෙම වෙනම දෙයක් ඇති. ඒ කතාව ඒක එහෙම තමයි. නේද? දැන් එහෙමනම් ඉතින් ශක්තිමත් නැති ආහාර පානික වැඩෙන්න බෑ. මමත් බර කිරුවාම මේ මීටරේ වැටෙනවා කිලෝ ගාන. කිලෝ ගාන අඩු වෙන්නේ නැහැ. ඒ ඒ කතා ඒ වුණාට ඒ කිලෝ ගාන මගේ නෙමෙයි. ඔව් ඒකද? ඒ කිලෝ ගාන මගේ නෙමෙයි. ඈ ඒ කිලෝ ගාන මම නෙමෙයි. ඒ නිසා මම කැමති මේ ජීවත් නොවී ජීවත් වෙන්න. කියන්නේ දාන වළඳන් නැතුව ඉන්න. මේ සතපෙන්නේ අවදි වෙන්නේ නැති කතා කරන්නේ නැති ජීවත් නොවන පුජ්‍යලයක් වන්නට වෙන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ධම්ම ජීවිනෝ කියන්නේ ඒකට. කියන්නේ පුජ්‍යලයක් හැටියට සතෙක් පුජ්‍යලයක් හැටියට ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මිනිස්සෙද්ද නැත. දෙවියෙද්ද නැත. රාක්මනේද්ද ගහන්තරවේද්ද නැත. යක්ෂයේද්ද භූතයේද්ද ප්‍රේතයේද්ද නිරසතේද්ද නැත. ගති විමුක්ත අර ගති නැහැ. මොනම ගති ලක්ෂණයකවත් මම යන්න හොයාගන්න. ඉතින් ඔය හොයාගන්න ඕක කියන්නේ අර ගති ලක්ෂණේ නැති කෙනා හොයාගන්න නෝනේ. මොනම ගති ලක්ෂණයක්වත් නැහැ. දැන් අදිචිත්තේ අධිඥානය කියන එක මෙතෙන්දී ප්‍රයෝගී කරගන්න ඕන. නැත්තම් ඉතින් ඔබට ගති ලක්ෂණ බලන්න පුළුවන් ඥානයට ඔක අහුවෙන්නේ නැහැ. ඔක හැමදාම බල බල ඉන්න බෑනේ. Taman koi dawase me ayi dannit naha. ඊට පස්සේ මේ ධර්මයේ හැමදාම අහන්න ලැබෙයි දන්නේත් නෑ. ඉතින් ඒ මෙහි නිසා හිසගිනි ගත්තකු ඉගෙන නිවන ලෙස නිවා ගත්තාම එක දිගට මහන්සි වෙලා ඒක ඉවරයි. ඒක හරියට විභාගයක් ලිව්වා වගේ. ආචාර උපාදී ලියලා ඉවරලා ආචාර උපාදී ලැබුණාට පස්සේ එයා ඒ කරුණු මතක් කළත් නැතත් හැමදාම ආචාර්ය කියලා කතා කරනවා. ඒ වගේ එක දවසක් දකින්න මේක තියෙන්නේ. දැක්කට පස්සේ එතනින් ඉවරයි. ආයි මහන්සි වෙන්න ඕනේ නැහැ. හරිම සැහැල්ලුවෙන් ඊළඟට ඉන්න තියෙන. ආයි ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. නොවැටෙන එකම ශක්තිය ලෝකෝත්තර ධර්මය. නොවැටෙන බලය. නොවැටෙන බලය. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මමත් ඒකමයි. මමත් විවිධ භාවනා වර්ග ප්‍රගුණ කළා. ඒ භාවනා ප්‍රගුණ කරන හැම අවස්ථාවක දෙන දේ තමයි අනේක මම කොච්චර කතා කළත් මම මේ ආයාසයකින් ජීවත් වෙන්නේ. පුදුම දෙයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ. ඔය චේනුකානි චන්දවිමල නායක හැමදරංග පොත් එහෙම බලන්න මම පටන් ගත්තේ අවුරුදු 16 වගේ. ඒ තියෙන අපේ මේ ක්‍රීඩාංගණයක් මහවැලි ක්‍රීඩාංගණය කියලා. ඔය ක්‍රීඩාංගණයේ කෙළවරේ තියෙන බෝගහක්. ඔන්නම් ගියොත් ඒ පැත්තට ගිහිල්ලා බලන්න. ඔය බෝගහ ළඟ තියෙන අර මේ ප්‍රේක්ෂකයන්ට ඉන්න ප්‍රේක්ෂක ආගාරයක් වගේ එකක් හදලා ඒක මුල මේ යක්කඩිත් ඉන්නවා. මම වාඩි වෙලා සමහරලාට යාළුවෝ එහෙමත් වෙනකන් සෙල්ලම් කරන්නේ මේ පොත් කියවනවා. ඒ පොත් කියව කියවද්දී හාමනි මම පිටුවයි කියවන්නේ දෙකයි කියවන්නේ. මම ගොඩක් ඔය අනිත් අය වගේ වේගෙන් පොත් කියවන කෙනෙක් නෙමෙයි. එක වචනේ ගැඹුරින් බලන්න පුරුදු වෙච්ච එක තමයි හොඳම දේ. මම එක පිටුව සමහරලාට පස් පතාවක් විතර කියනවා. එක කාරණයක් තේරුන්නේ නැති වුණොත් මම ඊළඟ කාරණේ අහන්නේ. ඒක තේරුම් ගන්නකම් මම තනියෙන් ප්‍රශ්න කරන හොයන බලනවා. මේ විදර්ශනාත්මක ශක්තිය මේක මට උමනා කරේ උකහා ගන්න ඉගෙන ගන්න තවත් කෙනෙකුට කියලා දෙන්න නෙමෙයි මට පරිවර්තනය වෙන්න. එතකොට එනවා අදහසක් මොකද්ද? निराයාසේ ජීවත් වෙන්නේ නැත්තම් කොච්චර වටිනවද? අනේ මේ අපි ආයාසයෙන් ජීවත් වෙන්නේ උහුලගෙන ඇදගෙන යනවා වගේ කරත්තයක් ඔළුවට බරක් තියාගෙන යනවා වගේ වැඩක් හරීම ආයාසයෙන් කතා කළත් hina වුණත් ඇඳත් පැනඳන් ජීවත් උනක් ගමනක් ගියත් යම්කිසි දරාගත් ස්වභාවයක් තියෙනවා මේකේ. හැබැයි නිරායාසයෙන් ජීවත් වෙන්න කැමති. ඒත් මේ නිරායාසය කියන එක උදා කරගන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ. ඉතින් මං හොයනවා මේ නිරායාසයට පත් වෙන්න කවුද මට කියලා දෙන්නේ. ඉතින් එහෙම යද්දී තින් විවිධ භාවනා වර්ග කළා. ඒක තමයි හැටි. එහෙම අදහසක් පහළ වුණත් එවැනි දෙයක් ප්‍රකට කරගන්න, එවැනි දෙයක් අවබෝධ කරගන්න මහා පුදුම අසීරු තත්ත්වයක් තියෙනවා. ශේෂයෙන් මේ කල්යාණ මිත්‍රාශ්‍රය නැත්තම් බුදුහාමුදුරු කියලා දෙන්නේ 100ට 100ක්ම බෑ. කොච්චර උනන්දුව තිබ්බත් බෑ නිවන් දකින්න කල්යාණ මිත්‍රව උදව්ව නැත්තම්. දැකපු කෙනෙක් උදව් කරන්න ඕන. දැන් ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි නිවන් දැක්කයි කියලා කිව්වොත් එහෙම ඕ බොරුවා. ඔය හැම කරන් කන්න. එහෙම නිකේ හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ මිනිස්සුන්ට කෑම කියන එක හරිය ලොකු දෙයක්. ආමඳුරන්ට කෑම දීලා තව ගහන්නේ කුල කියනෝ බහිනෝ. නේ? අපි දානි දුන්න මෙච්චර කල් කියලා කියනෝ. මේ ලංකාවට හරියම ලොකු දෙයක් ඔය කෑම. එහෙම අය මෙතන නෑ. නමුත් මේ කෑම හරියම ලොකු දෙයක්. ඔය කෑම එච්චර වැදගත් දෙයක් නෙමෙයි. කෑම ලොකු කරගෙන දාන කීයක් දෙනවදනේ? කෑමම දෙන්න ඕන. කවන්න ඕන. කවන එක තෙමින් නෙමෙයි ලොකුවටම. මිනිස්සේ කන්න ඕන මේ ශරීරේ දිරන්න නැති වෙන්න, බිමට වැටෙන්න නැති වෙන්න, අර තුවාලයකට බෙහෙතක් දානවා වගේ පොඩ්ඩක් පවත්ත ගන්න. එහෙම නැතුව මේ උස්සවස්ත්‍රියෙන් කන්න ඕනේ නැහැ මිනිස්සේ. ඈ? ඉතින් ඒ එහෙම කන්න ඕනේ නැහැ. මිනිස්සේ කුසබිරීමට කන්න ඕනේ. ඒ කන කෑමක් ගුණාත්මකව කනමයි අපේ රටේ මිනිස්සු. කන්නේ ඔක්කොම ආහාර ටික මරලා කන්නේ. ඉතින් බඩ පිරෙනවා විතරයි කිසිම පෝෂදායිත්වයක් නැහැ. මන් දන්නේ මරණ එහෙම තමයි පේන්නේ දැනෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෑම ක්‍රමයේ පොඩ්ඩක් ඉවත් කරගන්න වෙනවා. අපේ සාසනික ක්‍රමයක් හැටියට පවත්වාගෙන යන්නේ. ඉතින් අපි බලන්න ඕන කොහොමද මේ ගණනය කරන්න බැරි වේගයට කොහොමද අපි එකතු වෙන්නේ කියලා. ගණනය කරන්න බැරි වේගයකට එකතු වෙන්න කියලා. අපි හිතමුකෝ ඉලක්කම් 10ක් තියෙනවා කියලා. එක්කෙනෙක් ඉන්නවා බිංදුවේ, තව එක්කෙනෙක් ඉන්නවා එකේ. ওই විදිහට 2 3 4 5 6 7 8 9 10 කියන එක එක් ඉලක්කම් වල එක් එක් පුජ්‍යලයෝ ඔය ඇත්තම ඉන්නවා. එක්කෙනෙක් ඉන්නෝ එක ඉලක්කමකවත් ඉන්නේ නැහැ. ඉලක්කම් ඔක්කොම තියෙන බිඳුවත් එක්ක ඉලක්කම් 10යිනේ. නැත්නම් ඉලක්කම් 9යිනේ තියෙන්නේ නේද? හොඳයි මේ ඉලක්කම් 10ේ එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක් එක ඉලක්කමවත් කවත් නැති එක්කෙනෙකුත් ඉන්නවා. ඉලක්කම් 10 තුල ඇතුලේ ඉන්න කෙනෙකුත් ඉන්නවා. දැන් ওই ඉලක්කමක ඉන්න කෙනාගේ වෙනසයි කිසිම ඉලක්කමක ඉන්නේ නැති කෙනාගේ වෙනසයි වෙනස මොකද්ද? බින්දුවේ ඉන්න කෙනාට මොකද හිතෙන්නේ? එකේ දෙකේ තුනේ හතර පහයි නවයේ දහයේ ඉන්න කෙනාට මොකද හිතෙන්නේ? එයා ඒකකයක් අල්ලගෙන එකක් අල්ලගෙන ඉන්නවා, දෘෂ්ටිගත වෙනවා. මම මගේ ඉලක්කම එක, මගේ ඉලක්කම දෙක, මගේ ඉලක්කම තුන. මම අතාරින්නේ නැහැ කියලා කියනවා මේ ඉලක්කම. ඔය දේ නෙමෙයිද ලෝකෙට වෙලා තියෙන්නේ? රටවල්, ජාති, වංශ, මේ දුප්පත් පෝසත්කම කියලා කියන්නේ තමන්ගේ ඉලක්කම. ඔකට කියන්නේ ගණන්කාරකම කියලා කියන්නේ ගණන. තමන් ගිට ගණනයක් කරලා තියෙනවා, මිලක් කරලා තියෙනවා, ගණන්කාරකම කියනවා. තමන් ගණනක් අරන් තියෙනවා. හැම කෙනෙක්ම ළඟ ගණන්කාරකමක් තියෙනවා. මේ ඒගොල්ලෝ ළඟ තියෙනවා ගණන්කාරකම. ඈ ඈ ගණන්කාරකම තියෙනවා. ඉතින් ඔයත් ওই ගණන්කාරකම් වලින් නිදහස් වෙලා ගණනය කරන්නේ නැති තැනට එන්න ඕන. එතකොට ගණනය කරන්නේ නැති තැනට ආවට පස්සේ අර ගණන්කාරකම් දාන කට්ටිය ගණන්කාරකම් දානකොට මොකද පේන්නේ? ඒවා හරියට අර පොඩි ළමයේ අතීත දි තාත්තගේ අතීත දි කැත කරනවා නේද චූ කරනවා පයින් ගහනවා මූණට හූරනවා මූණ තාත්තනේ මේ ගණන් ගන්න. ඉතින් බුදුහාමුදුරුවන්ට රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන්ට ඒ දර්ශනේ මාර්ගඵලලාභී කෙනාට තියෙනවා ස්වභාවිකවම දැනෙන්නේ නැති ගුණය රහතන් වහන්සේට තියෙනවා. මට නම් දැනෙනවා නමුත් දර්ශනය තියෙනවා මට දැනෙනවා දැනෙන්නේ නැත්තේ නැහැ. නමුත් අර දර්ශනයෙන් බැලුවාම පොඩි ළමයි තමයි කියලා ඉතින් හිතා ගන්න පුළුවන්. දැනෙනවා රහතන් වහන්සේට ඒක දැනෙන්නෙම නැහැ. දැනෙන්නෙම නැහැ. එතකොට මොකද වෙන්නේ? කවදාවත් එහෙම තරහක් ඇති වෙන්නේ නැහැ. එතකොට නිස්කාරණයක් පස්සේ වේගෙන් දුවගෙන යන මුවෙක් මිරිඟුව පස්සේ වතුරට වේගෙන් දුවගෙන යන මුවෙක් ඔයත් දැකලා නැද්ද? මම ඇත්තටම දැකලා තියෙනවා. මිරිඟුව පස්සේ දුවන මුව මම ඇත්තටම දැකලා තියෙනවා. වේගෙන් මුවෙක් දවසක් දුවනව මම දැක්කා අපේ ඔය ගම් පළාතේ මේ ඒවා එලි කරලා තියෙන කාලෙක. මං අහුවා මේ මොකද මේ මුවා දුවන්නේ? ඇත්තටම අර දිදුලන අර මිරිඟුව වගේ අර වැටෙන ජලය වගේ පේන එක පස්සේ තමයි එයා දුවගෙන දුවගෙන පේන තෙක්මානෙට දිව්වා. හැබැයි පැත්ත වැවක් තිබ්බා ඒ නිසා වැවට යන්න දෙමුවා කොහොම හරි. නමුත් සතා මැරෙනවා කියනනේ මිරිඟුව පස්සේ දුවන කියලා. එතකොට අපිට අපි ඉලක්කම් දාගෙන හිටියට උතන කිසිම ඉලක්කමක් ගන්න දෙයක් නැහැ. මමයි කියලා මම හිතුවත් පැතුවත් කතා කළත් මේ ලෝකෙට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධර්මතාවයන් වලට තමන්ගේ ශරීරය බෙදලා වෙන් කළ දෙන්න. ඉතිරි වෙනවද කියලා බලන්න කෙස් ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට තමන් ගත්ත සංකල්ප ටික මීට කලින් එක එක්කෙනාගෙන් අහපු ගත්ත දේවල් නේ තියෙන්නේ. අඤ්ඤමඤ්ඤ පත්‍ය ආදිපති පත්‍ය ආරම්භන පත්‍ය මෙහෙමනේ කියන්නේ අපිට පත්‍ති කරලා දෙනවා. මොනවද? අම්මා තාත්තා දුන්න වචන ටික, මාමල බාප්පල මහප්පල ටික එකතු වෙලා දුන්න වචන ටික, ගුරුවරු දුන්න වචන ටික, අසල්වාසීන් දුන්න වචන ටික ඔක්කොම අර පොඩි කාලෙට යනකම් අතහැරගෙන යන්න. චූටි ළමයා මේ මොහොත ඉපදෙන මොහොතට දක්වා අතහැරගෙන යන්න. එතෙන්ට ගිහිල්ලා පුංචි ශරීරයේ වුණත් ඒක ඇතුලේ තියෙන අර සතර මහා භූත ධර්ම ඒ ටිකත් බෙදලා දෙන්න. බලන්න ওই ක්‍රියාවලිය කරලා තමන් මනසින් කොයි වගේ අත්දැකීමක්ද තමන්ට ලබන්න පුළුවන් කියලා බලන්න. ඔහොම ඉඳලා ওই ඉරියව්වෙන් ඔහොම බලන්න වෙනස් කරන්න නැතුව තමන්ගේ අධ්‍යාත්මිකේ සමාධි ගුණය දර්ශන ගුණය හොඳයි. සාදු සාදු සාදු. දැන් අපි යමක් ඔයත්තන්ට විදර්ශනා කරන්න දුන්නහම ඔයත්ත විදර්ශනා කරනවා. එතන නිවනට පටහැනි දෙයක් තමන්ට පේනවද? එතන නිවනට පටහැන් දෙයක් සිද්ධ වෙනවා. නමුත් වෙන කරන්න දෙයක් නැති හින්දා අපි ඒක දෙනවා. නමුත් මේක කියලා දුන්නාම ඉදිරියේදී ඒ විදර්ශනාව කරද්දී ඒ දේ මගාරව ගන්න පුළුවන්. ඔබට පේන්නේ නැද්ද? කරන විදර්ශනාවත් උපාදාන නොකර කළ යුතුයි. මක්නිසාදයක් විදර්ශනා කරනු ලබන්නේද? මම මා යන මේ ගමනේ කෙළවර මම නැති විය යුතුයි. මම නොසිටින තැනකට මම යන්න උත්සාහ කරන්නේ. මම උත්සාහ කරන්නේ මම මමත්වේ නැති කරගන්න උත්සාහ කරන්නේ. මා මේ උත්සාහ කරන්නේ මමත්වේ නැති කරගන්න උත්සාහ කරන්නේ අදිචිත්ත අදිඥාන අදිධර්ම ලෝකෝත්තර ධර්ම අරගෙන මං උත්සාහවත් වෙනවා මමත්වේ නැති කරගන්න. දැන් ඒ කාරණේ තේරුන්නේ නැහැ නේ කොච්චර විදර්ශනා කරන්නේ තේරුම් අරගෙන හිටියානේ ඒක වැදගත්නේ විදර්ශනා කරන්නේද මම එතකොට මා නැති කරන්න යන ධර්මතාවයෙම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ මා මේ ප්‍රයෝජනෙට මේ මොහොතේ උත්සාහය කරනවා කුමක් සඳහාද උත්සාහය හොඳට මෙන්න මේක දර්ශනයට ගන්නකෝ උත්සාහ කරනවා උත්සාහයෙන් නිදහස් වෙන්න වීරය කරනවා වීරයෙන් නිදහස් වෙන්න හා මම මහන්සි වෙනවා මමත්වයෙන් නිදහස් වෙන්න මහන්සියෙන් නිදහස් වෙන්න මා උත්සාහ කරනවා ස්ත්‍රී භවෙන් නිදහස් වෙන්න මම උත්සාහ කරනවා පුරුෂ භාවයෙන් නිදහස් වෙන්න ස්ත්‍රී භාවයෙන් නිදහස් වෙන්න පුරුෂ භාවයෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා එතකොට කෙනෙකුට තියෙන දර්ශනේ ස්ත්‍රී භාවයට පුරුෂ භාවයට අදාළ නෙමෙයි නා වෙනත් අන් කිසි භාව රූපයකටත් අදාළ නෙමෙයි නා එයාගේ මොකද්ද දර්ශනේ එයාගේ දර්ශනය තමයි තථාගත දර්ශනය ස්ත්‍රී දර්ශනේ තථාගත දර්ශනයක් නෙමෙයි පුරුෂ දර්ශනයත් තථාගත දර්ශනයක් නෙමෙයි අෂ්ටපුරුෂ පුද්ගල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටි පුජ්‍යලයන්ට ස්ත්‍රී භාවය නැහැ ඉත්තිභාවෝ කිංකෛරා ස්ත්‍රී භාවය කුමක් කරන්නට පුරුෂයෙක් නිවන් දැකලත් නැහැ ස්ත්‍රියන් නිවන් දැකලත් නැහැ ස්ත්‍රී භාවය පුරුෂ භාවය අහෝසි වෙලා තමයි නිවන් දැකේ භාව රූපේ නිදහස් වෙලා මහරජා ඔබ රාජ වංශේ මම බුද්ධ වංශේ සම්බුද්ධ වංශේ නිකම්ම බුද්ධ නෙමෙයි බුදුහාමුදුරුව සම්බුද්ධ 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 බුදුහාමුදුරුව සම්බුද්ධ සම්බුද්ධ කියන්නේ සම්බුද්ධ කියන්නේ මම තමයි මේ ලෝකේ ලෝකෝත්තර බුද්ධිය ඥානය සොයාගත්තේ බුද්ධි කරගත්තේ නැති දර්ශනයක් බුද්ධි කරගත්තේ කියන්නේ ගොනු කරගත්තේ නැහැ මං අල්ලගත්තේ නැහැ මොකක්වත් සම්බුද්ධ බුදුහාමුදුරුව බුදු වෙලා නැහැ. අපිනේ බුදුහාමුදුරු බුදු වෙලා කියලා කියන්නේ බුදුහාමුදුරු බුදු වෙලා නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන්කම තිබ්බේ ගහක් යට වැඩ ඉන්න, දුගී පැල්පතේ දාන ටික වළඳන්න, රජමාලිගයට ඇත්යන්ද ඈ ඔය හැමතැනම ඉන්න පුළුවන්කම තිබුණේ බුදු වුණේ නැති හින්දා. බුදු වුණා නම් බෑ. දැන් මම මේ කියන එක මොකද්ද කියලා තේරෙනවද? බුදු වෙනවා කියලා කියන්නේ එහෙම දෙයක් අපි ඇඟට ගන්නවනේ මම මේ විශේෂල තානාන්තරයකටපත් වුණා තැනකටපත් වුණා ලොකු තැනකටපත් වුණා දැන් මට මෙහෙම නෙමෙයි මෙහෙම තමයි ඕන කියලා එකක් ඇති වෙනවනේ එහෙම එකක් නැහැ එහෙම තත්ත්වයක් අරගත්තේ නැහැ බුදුහාමුදුරුවෝ මම හැබැයි සම්මුතියෙන් ඒ දේ රැක්කා පරහිතකාමී විදියට වැඩ කළා නේද බුදුරජාණන් වහන්සේට උනත් වසලයා කියලා කතා කළාම ඔබ දන්නවද වසල ධර්මතා කියලා ඒවට හොඳට උත්තර ලබා දුන්නා නියනියාවක සිටියේ නේ නමුත් දර්ශනේ එහෙම වුණා ඒ කියන්නේ මම තානාන්තරයක් උහුලගත්තේ නැහැ කියන එක මම මේ කියන්න උත්සාහ කරේ ඒ කියන්නේ බුදුහාමුදුරු බුදුුණේ නැහැ කියන්නේ යන්නේ ඒක ඒ කියන්නේ සම්බුද්ධ වුණේ බුදු වුණේ නෑ සම්බුද්ධ වුණා. බුද්ධ කියන්නේ බුද්ධිය අග්‍රස්ථානේනේ. බුදුහාමුදුරුව අග්‍රස්ථානේ ඉක්මෙව්වා. අපි හිතමු ඉනිමගක් නම් ඒ ඉනිමගේ කෙළවරම උඩම පඩියට නැග්ගට පස්සේ කියන ඉනිමගේ අගටම ගියා. මේක බුද්ධියේ අග්ග බුද්ධ. හරිද? සම්මා සම්බුද්ධ වෙන්නේ සියලුම පඩිපෙළවල් ඉක්මවා. අවසාන පඩිපෙළ ඉක්මවා ගියා. ඒක තේරුම් ගන්න. ඒකෙන් තේරුම් ගන්න. එතකොට සත්‍යේ පුජ්‍යලෙක් නෙමෙයි. සත්‍යේ පුජ්‍යලෙක් නෙමෙයි. බුද්ධ අග්ග වුණොත් එහෙම ඒ අග්‍ර බුද්ධියෙන් ඉන්නවා තමයි. අග්‍ර බුද්ධියෙන් ඉතින් මොනව කරයිද දන්නේ නැහැ. එයාගේ මතයට බැන්නොත්, එයාගේ දර්ශනයට බැන්නොත්, එයාගේ සංකල්පයට බැන්නොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙනවා. අක්ලුවක් කරන දැන් මෙතන දර්ශනයක් නැති නිසා ගැටලුවක් නෑ. අදස්සන දර්ශනයක් නෑ. නාම රූප දෙකම නිරෝධනන් දර්ශනයක් නෑ. නාම රූප දෙකම නිරෝධනන් අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව කියන දේ අශේෂ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්නේ විරාග. ඒ කියන්නේ අවිද්‍යාවට ඇලෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම නිරෝධ කරනවා. සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධෝ. ඒක විශේෂ ඥාන දර්ශනයක්. ඥාන දර්ශනයක් විශේෂ ඥාන දර්ශනයක්. ඥාන දර්ශනේ ඉක්ම වූ අධිඥාන කිව්වේ ඒකයි. පඤ්ඤා විමුක්ති කියන වචනයත් පාවිච්චි කරන්නේ ඒක. ප්‍රඥාවිනුත් විමුක්ති වෙනවා. නිදහස් වෙනවා. ප්‍රඥාවිනුත් විමුක්ති වෙනවා. නිදහස් වෙනවා. ඒත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ හා සමානම ඥාන දර්ශනයක් තියෙන්නේ. දේශනා කෞශල්‍ය ආදී ඒ වෙනසක් තිබ්බට කරුණු කාරණා විග්‍රහයේදී ඒ වෙනසක් තිබ්බට ඒක බාහිර කුසලතාවය. දැන් උප්පත්තියෙන් උගත්කමක් එක්ක කෙනෙක් රහත් වුණොත් එයාට ඒ උගත්කම භාවිතා කරලා අනිත් අයට කියලා දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ධර්මයේ දැක්ක පොඩි කරුණු කාරණා ටිකක් කියන කෙනෙක් බවට පත් වෙනවා. අපි අධ්‍යාත්මික දර්ශනයකින් නෙමෙයි බණ කියන්නේ. බාහිර කුසලතාවයකින් අපි වුණත් මේ කුසලතාවය මේ අර අධ්‍යාත්මික ඥාන දර්ශනයෙන් ගලාගෙන එන දේ වාචිකව පිට කරන්න මේ භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන තිබුණ නිසා දේශනා කෞශල්‍ය පිහිටි තියෙන නිසා හැකියාව තියෙනවා. නමුත් සමහර අය ඉන්නු දේශනා කෞශල්‍ය නෑ. එහෙනම් දකින්න පුළුවන්. දැකලා ඉන්න අය. දැන් තේරුම් ගත්තනේ. නම් තේරුම් ගත්ත තමන් ඉන්න ඕන තැන. තමන් ඉන්න ඕන සැනසිලිදායක තැනක, දුබ්බර තැනක නෙමෙයි. සැනසිලිදායක තැන. සැනසිලිදායක තියෙන්නේ කොහෙද? ලෝකේ නෑ. ඉන්ද්‍රියන් වල විඳින තැනක නෑ සැනසිලිදායකත්වය. විඳින හැම තැනකම තියෙන දුක්. සතුටයි කියලා විඳත් ඒක ආයි පෙරලෙනවා. දුකට උදේ නෙලාගත්ත මල හවසට පර වෙනවා වගේ. හැම දෙයක්ම විපරිණාම ධම්මෝ වෙනස් වෙනවා. විපරිණාම ධම්මෝ වෙනස් වෙනවා. මහත්යට හොඳම කාරණයක් කියන මහත්ය ටිකක් අහන්න එන්න වෙනවා ටිකක් වැඩිපුර නේද? නැත්නම් ආයි මුලටම ගිහිල්ලා මේක අරගෙන එන්න බෑ. මට මේ ගොල්ලෝ අවුරුදු ගානක් පරණ වෙච්ච අය. ඇත්තට ඒක තේරෙනවා. මේ මහත්යගල් පොත් ආදී තියෙනවා. ඒ ටිකක් අරගෙන ගෙනියන්න. ඒව ගිහිල්ලා ටිකක් බලන්න. බලලා ඒසනා ටිකට එහෙම සම්බන්ධ වෙන්නේ. එතකොට මහත්යට පැහැදිලි වෙයි. අහපු නිසා මම ඒකට උත්තරයක් දෙන්නම්. ස්ත්‍රී භාවය පුරුෂ භාවය නැති වෙනවා කියලා කියන්නේ ඒත් ඥාන දර්ශනයකින්. මේ ලෝකයේ සමහර රටවල් තියෙනවා ස්ත්‍රී භාවය උසස් කොට මුල් කොට ශ්‍රේෂ්ඨ කොට සලකන රටවල් තියෙනවා. සමහර රටවල් තියෙනවා පුරුෂාධිපත්‍යයට පුරුෂයාට ශ්‍රේෂ්ඨත්වය ගරු කරනවා. ලංකාවේ එහෙම නැහැ, යම්කිසි සමබරතාවයක් හැම පැත්තකටම තියෙනවා. සමහර තැන්වල ස්ත්‍රී ආධිපත්‍යය තියෙනවා, සමහර තැන්වල පුරුෂ ආධිපත්‍යය තියෙනවා, සමහර තැන්වල දෙන්නම ආධිපත්‍යය ඉන්නවා, සමහර තැන්වල එක්කෙනෙක්වත් ආධිපති නැති තැන් තියෙනවා. ඒ උගත් නුගත්කම් සහ දුප්පත් පෝසත්කම් සමාජ තලයන් වලට අනුගතව අනුරූපීව සිද්ධ වෙච්ච දෙයක්. නමුත් අපි පෙන්නලා දීලා තියෙන මොකන්ද, මෙතන ස්ත්‍රී පුරුෂ භාවය කියලා කියන්නේ භාව රූපයක්, දෘෂ්ටියක්. ස්ත්‍රී දෘෂ්ටිය, පුරුෂ දෘෂ්ටිය, පුරුෂ සංකල්ප. එතකොට කෙනෙක් පුජ්‍යලයේ ආකාරයට හිතන ඕනම තැනක මොකක්ද තියෙන්නේ? එයා නිවන් දකින්න බෑ. එයා එන්න ඕන සාධාරණ බුද්ධියට එන්න ඕන. සාධාරණ බුද්ධිය කියලා කියන්නේ ආගම් අතහැරලා, ජාති අතහැරලා, රටවල් අතහැරලා, භාව රූපයේ ස්වરૂපයේ පව අතහැරලා ලෝකය ගැන හිතන්න ගියොත් මිසක් සත්‍ය උදා කරගන්න පුළුවන්. අන්න මනසට එන්න ඕන, ප්‍රභාසර මනසට එන්න ඕන. එදා උපන්න ළමයෙක් හැටියට ප්‍රභාසර මනස, ඒ කියන්නේ එදා උපන්න ළමයා හරි විවෘතයි. එයාට මතවාද දාලා නැහැ කවුරුත්. එදා උපන්න ළමයා හරිම විවෘතයි. ඒ විවෘත මනසින් මේ ලෝකෙ දිහා බැලුවොත් විතරයි තමා ළඟ තියෙන සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන්. ආත්ම දෘෂ්ටි. දැන් මේ පුංචි ළමයට බාහිර දේවල් නැති වුණාට එකක් තියෙනවා. මොකද සක්කාය දිට්ඨිය තියෙනවනේ. බාහිර බුද්ධි කටයුතු නැති වුණාට සක්කාය දිට්ඨිය කියන කේත් තියෙනවා. ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. තියෙනවා පස්සේ ඇදෙන එක නෙමෙයි, කලලේ ඉඳලම තියෙනවනේ ඒක. කලලේ ඉඳලා තියෙන අම්මා තාත්තා හදන්නේ කලලයක්. සසරෙන් හදාගත්ත ගන්ධබ්බෙක් ඇවිල්ලා තමයි මේක අල්ල ගන්නවා. මන් දන්නේ නහයෙන් තමයි ඇතුල් වෙනවා කියලා කියන්නේ. ඒවා කියලා තියෙන ගන්ධබ්බයෝම කියලා තියෙනවා. ගන්ධබ්බයෝම කියන මේ නාසයෙන් ඇතුල් වෙලා තමයි හුස්මත් එක්ක ගිහිල්ලා තමයි බඩේ තැම්පත් වෙනවා කියලා කියන්නේ. සමහර අම්මලාට නම් ඇඟට බරක් දැනුනා වගේ වෙනවලු. ඒ වගේ වෙනවා කියලා කියනවා සමහර වෙලාවල් වලට. සැහැල්ලුවක් දැනුනා, සතුටක් දැනුනා වගේ තේනවලු සමහරලාට. ඉතින් නරක කෙනෙක් ටිකක් සැරපරුස කෙනෙක් එහෙම ආවොත් පාතාල කල්ලිනායකෙක් වගේ කෙනෙක් ටිකක් බරක් වගේ අමාරු වගේ ටිකක් ලොකු කලබලයක් වගේ දැනෙනවා ඇති. එහෙම ස්වභාවයක් තියෙනවලු. හොඳ ගන්ධබ්බයෙක්, ඒ හොඳ ගන්ධබ්බයෙක් ලබා ගන්න ඉස්සර නම් මව්පිය හොඳ පිළිවෙත් කරා දරුවෙක් ලා. දැන් ඒ දේවල් නැහැ. නමුත් එහෙම කරනවා නම් හොඳයි. එහෙම කරනවා නම් හොඳයි. ඉස්සරනේ ඒ ඒ ගන්ධබ්බයා පැමිණෙන ගන්ධබ්බය හරිම වැදගත්. හොඳ පුණ්‍යකාමී කෙනෙක්, හොඳ යහපත් කෙනෙක් ලැබුණොත් හරි වැදගත්. ඒ මමත් ගන්ධබ්බයෙක්නේ. සංසාරේ ඉඳලා ඇවිල්ලා කොහේ හරි ඉන්නේ. නමුත් ඒක යටපත් වෙන්නේ නැති හැටි බලන්න. දැන් අපි ඈත ගම් නියම් ගම් වල මහා කෙලවරක කොළණි වල උපදින අය. ඒ යටපත් වෙන්නේ නැති හැටි. ඒ නිසා යහපත් සිතුවිල්ල, යහපත් දර්ශන, යහපත් පුජ්‍යල ශක්තිය අර ගල් බොරුළු මැදින් අර උඩ මතු වෙන්න තියෙන දේ. ඒවා මෙහෙම මෙහෙම මේ වෙලාව ඉමීසරි උඩ මතු වෙනවා. කොච්චර ඉහළ යන්න උත්සාහ කරත් අර ගල් බොරුළු ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික පහළට යනවා. ඒ නිසා මේ ලෝකේ මේක වෙනස් කරන්න බෑ. ඒක සත්‍යයි. බුදුහාමුදුරු උමනාවෙන් ප්‍රසිද්ධ වුණේ නැහැ. බුදුහාමුදුරු මෙහෙම මේ මල් පූජාවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුහාමුදුරු මෙවැනි දෙයක් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව තම කරන කාර්යය සුදුසු විදියට කරගෙන ගියා. මෙහෙම දෙයක් අපේක්ෂාවෙන් කරා නෙමෙයි, මෙහෙම දෙයක් උන්වහන්සේට විශිෂ්ට දෙයක්ුත් නෙමෙයි, මෙහෙම දෙයක් නොඋනයි කියලා මේ කරදලේකුත් නැහැ. ඒක ලෝකයේ තුල ස්වභාව ධර්මයේ තුල පිහිටි දෙයක් මේ සම්බුද්ධ ශාසනය. මේ හිතලා කරපු දෙයක් නෙමෙයි. හිතලා හදපු දෙයක් නෙමෙයි. දැන් වෙනා ගන්නම් හිතලා ප්ලෑන් කළා තමන්ගේ සාවයක රැක ගන්න නින්නේ කෘතිම කරලා දෙන්නේ. අපි කෘතිම නැහැ. ඈ අපි විවෘතයි. ඔව් තියෙනවනේ. ඒව මුකුත් නැහැ. අපි බොහොම විවෘතයි. අපි බොහොම විවෘතව මේ දේ පැහැදිලි කරලා තියෙනවා. දැන් තමන්ට බලන්න කියලා කිව්වොත් අපි බලන්න කියලා දුන්නු ක්‍රමයට තමන් දිහා තමන් බැලුවොත් තමන් ලෝකෝත්තර ඥාන දර්ශනයෙන් සම්මුති ඥාන දර්ශනයෙන් හැමදාම බලනෝනේ තමන් දිහා තමන්. ලෝකෝත්තර ඥාන දර්ශනයෙන් තමන් දිහා තමන් බැලුවොත් තමන්ට මොන වගේද තමන්ව පේන්නේ? මොකද ඔබ ඔය ඇත්ත ඔය කන්ද මුදුනට ඇවිල්ලා ඉන්නේ පල්ලෙහා යකා ඉන්නවා සක්‍ර දෙහේන්ද්‍රය වෙස්සලාගෙන දැන් පණින්නයි තියෙන්නේ අය ජීවිත ආසාව අත්හරින්න ඕන නිවන ලබා ගන්න. ඒකනේ ධම්සොට රජුරු කළේ ඒකනේ නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මට ඉස්සෙල්ලා නිවන දෙන්න පස්සේ කන්දෙන් පණින්නම් කියලා. එහෙම බෑ. යකාකුව කන්දෙන් පනිනකොට බණපදේ කියන්න. ඒ කියන්නේ ජීවිත ආසාව අත්හරින්නම් ඉස්සෙල්ලා නිවන දෙන්න කිව්වට කවදාවත් ඒක හම්බෙන්නේ නැහැ. ජීවිත ආසාව අත්හැරීමයි නිවන ලැබීමයි එකවර සිද්ධ වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් හම්දුනේ එතකොට අර සියදි විහානි කරගන්න අය ජීවිත ආසාව අත්හැරලානේ. මොන පුරුද? ජීවිත ආසාව අත්හැරලා නෙමෙයි ජීවිතේට මුහුණ දෙන්න බැරුව. බලාපොරොත්තු කඩ වෙච්ච නිසා දරා ගන්න බැරුව ලැජ්ජාව උල ගන්න බැරුව ජීවිත ආසාව ඇත්තරලා නෙවෙයි ජීවිතේට මුහුණ දෙන්න බැරි කම නිසා මේ මිනිස්සු වාක්කාය දිටි වැඩි කමට එහෙම නැත්නම් ජාතිවාදී වෙනුවෙන් එහෙම නැත්නම් උම්මාදයක් වෙනුවෙන් පිස්සුවක් වෙනුවෙන් එහෙමත් නැත්නම් අර වගේ මානසික ගැටලුවක් වෙනුවෙන් මේ කතා කරන්නේ හරි ගැඹුරු දෙයක්. මේ කතා කරන්නේ සැබවින් ජීවිත ආසාව ඇත්තරලා. ඒ කියන්නේ ජීවිත ආසාව කියන්නේ මට මේ ඕන දෙයක් ඕන කියලා මේ විනාශ කරගන්නවා නෙමෙයි. ඒ විනාශ කරගන්නවා කියන්නේ යම් කිසි දෙයක් කරගන්නවානේ. මෙතන ක්‍රියාව අත්හල තැනින් ඔව් නිවන තුල නම් අපේක්ෂාවල් මුකුත්ම නැහැ. නමුත් අපි යම් කිසි ස්වභාවයක් මෙතන තියෙනවා. අර ජලයට වැටිච්ච මිනිස්සයා ජලය උපයෝගී කරගෙන ගොඩ එනවා වගේ ලක්ෂණයක් තියෙනවා. දැන් මෙනෙහි කිරීම සඳහා මෙතන අපි උපයෝගී කරගන්නේ මමත්වය කියලා කිව්වට පස්සේ මම මෙනෙහි නොකර මේක බලන්නත් බෑනේ. නමුත් අපි නිතරම මතක තියාගන්න ඕන මේ භාවිතා කරන දේ මම අත්හරින්න සුදුසු දෙයක් තමයි මම මේ භාවිතා කරන්න කියලා. එතකොට ඒකේ දැඩි ගහණය කියන එක නැතුව ගිහිල්ලා අර නිකන් පාරුකාරයෙක් ඉන්නවනම් ඒක උඩට ඔරුවට නැගලා ඒකෙන් එහා පැත්තට යෑමේ පමණයි ඒ පාරුවේ අපිට අදහස තියෙන්නේ. ඔරුවේ ගාස්තු ගන්න අදහසක් අපිට නැහැනේ. ඔරුව අපිට අයිති කරගන්න අපිට අදහසක් නැහැ. අපිට තියෙන්නේ එගොඩට යෑමේ අදහස පමණයි. ඒ වගේ පාරුවක් ලෙස භාවිතා කරන්න තමන්ගේ චින්තනය, තමන්ගේ දර්ශනය, තමන්ගේ උත්සාහය, තමන්ගේ ඔක්කොම මොකද්ද? පාරුවක්. ඒ තමයි පැහැදිලි නේද? කාරණා පැහැදිලි නේ? මේ කියන ධර්මයේ ටික මොකද්ද? අර ඔබේ වීර්යය වගේම තව එක් කාරණයක් තමයි මේ ධර්මපද ටික. ඒකත් පාරුවක්. එතකොට එහා පැත්තට ගියහම මොනවද ඉතුරු වෙන්නේ? එකම එක වචනයක්වත් නැහැ. දැන් වචනෙන් කිව්වට මුකුත්ම නැහැ කියලා එකම එක වචනයක්වත් නැහැ. කිසිම වචනයක් නැති තැනකට ඔබ යන්නේ. අන්න ඒ தත්ත්වය ඔබට විඳින්න පුළුවන්ද කියලා බලන්න. ඔබේ නුවණට ඒක පැමිණෙනවද, තේරෙනවද කියලා බලන්න. ඒ තුලින් ගැඹුරට ඔබ මේ සිතාගෙන යන මේ අනන්ත ධර්මයට මේ දහම කියන දේ වචනෙන් වඩා හෘදයෙන් තවත් කෙනෙකුට ගමන් කරන දෙයක්. ඒ නිසා තමයි ධම්මපද ගාථාවේ තියෙන හැම ගාථාවකම නිවන් දකින්න පුළුවන්. එක්කෙනෙක්වත් මාර්ගඵලයක්වත් ලබන්නේ නැහැ. කොච්චර කියෙව්වත් කොච්චර පාඩම් කළා ඔයත් ධම්මපාතල් නේද ලියලා ඇති. ඒත් ධම්මපාතලෙදි මේ නිවන් දකින්න එපේ. ඒ නිසා වචනෙන් එම් ගමන් කරන දෙයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ හෘදය. හෘදයෙන් ක්‍රමානුකූලව වචන ඉක්මව වචනයකින් එක පාරට කියන්න බැරි දෙයක් පරිණත දෙයක් පුළුල් දෙයක් ක්‍රමානුකූලව ඉගෙන ගන්නවා. ඒක ඔබට බලන්න පුළුවන් ඔබේ ජීවිතයේදී. මුලින්ම හාමුදුරු ආනන්ද හාමුදුරු දැක්කනවස කතා කරපු දවස පළවෙනි වැඩසටහන දෙවෙනි වැඩසටහන එදා තිබුණු චින්තනයේද අද තියෙන. අන්න එදා තිබුණු චින්තනේ නෙමෙයි අද තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ මේක වචනයකින් කියන දෙයක් නෙමෙයි හෘදයාංගමව වචන රහසියක් එකට එකතු කළා වචනවල නැති අර්ථයක්. වචන එකතු කළා වචනවල නැති අර්ථයක් ගොඩනගා ගන්නවා හදා ගන්නවා. ඊටාම වැදගත්කම තියෙන්නේ මේ ආත්ම භාවයේදී මේ ප්‍රතිඵලය ලැබෙන එක. නැත්තම් ඔබේ ජීවිතේට පිළිසරණට කවුද ඉන්නේ? සසර පිළිසරණට ඔබට කවුද ඉන්නේ කියලා කියන්න බලන්න. ඒ නිසා සංසාරය ගැන හිතලා තමයි කිව්වේ මේ ආත්ම භාවය ගැන හිතලා නෙමෙයි බුදුහාමුදුරු බල්ලා නෙමෙයි දේශනා කරේ. අත්තාහි යත්ත නුනාතෝ තමාට තමා පිළිසරණයි. ඔබට කවුද ඉන්නේ? දරුවෝ මහත්මයා ස්වාමි දියණිය සල්ලි නිවස ගේ දොර වතු පිටි බලේ නිලේ ඔක්කෝම මේ ආත්ම භාවයට යම් පිහිටක් වෙනවා කියමුකෝ. මරණින් පස්සේ කවුද? අන්න එතෙන්දි තමයි පැහැදිලිවම අත්තාහි යත්ත නුනාත. එතෙන්ද කිසිම දෙවියෙක්වත් බුදු කෙනෙක්වත් බණ කියන අපිවත් කවුරුවත් නැහැ. මට මං විතරක් වෙනු පින්නතුරු පින්නතුරු විතරක් වෙනු. එතන තිබුණොත් ශක්තිමත් භව අන්න අපිට ප්‍රාර්ථනා විදියට යන්න පුළුවන්. කුසල ශක්තිය වලට අනුව යන්න පුළුවන්. ඉතින් පාරමිතා කියලා කියන්නේත් ඒක. අදහසක් තියෙනවනම් ඒ අදහස ඔස්සේ තමයි යන්නේ. බුදුහාමුදුරු බුදු බව මම මේ වගේ චරිතයක් වෙන්න ඕන කියලා යම් දවසක අදහසක් ගත්තා. සමහර අය කියන නිවන ප්‍රාර්ථනා කරන හොඳ නැහැ කියලා. ප්‍රාර්ථනා කරන්න නිවන් දකින්න. දැන් මට අදහසක් ඇති වුණා මෙන්න මෙවැනි තත්ත්වයක් මම උදා කරගන්න ඕන කියලා. ඒ දේ තමයි මම හොයාගත්තේ. යම්කිසි දෙයක් තමා තුළ ජනිත වෙන්න ඕන. ඒ දේ පරමාර්ථයක් කරගන්න උත්සාහ කරගන්න ඕන. තමන්ගේ කරගන්න උත්සාහ කරගන්න ඕන අප්‍රමාදීව. නැත්තම් හැමදාම කාන්තාවක්. කාන්තාවක් කියන්නේ මොකද? ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා කාන්දමක්. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම කාන්තාවක්. කොච්චර ඇලෙන්නනේ බලන්න. එක්ක ගැටෙනවා. ගැටීම කියන්නේ ඇලීමමයි. කොට ඇලීම් ගැටීම් කියන දෙකම දුරු කළාම අන්නේ ආ තමයි සැනසෙල්ලේ ඉන්නේ. ඇලෙන්න ගියාම දුක. ගැටෙන්න ගියාම දුක. ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් සැනසෙල්ල. සැනසෙල්ල. ධර්මයේ ඇලෙනවා කියලා කියනවා. එතකොට අර වචනේ අර්ථය නෙමේ ධර්මයේ ඇලෙනවා කියලා කියනකොට කියවෙන්නේ. ඒක වෙනම අර්ථයක්. ඇලීම් ගැටීම් දෙකින්ම දුරු වීම කියලා නේ ධර්මයේ කියලා කියන්නේ එතෙන්ට. බාහිරව තියෙන කියලා හිතාගමුකෝ. බාහිර තියෙන්නේ රේඛාව නෙමෙයි. රේඛාව නෙමෙයි. මධ්‍යස්ත භාවියත් නැහනේ. මධ්‍යස්ත භාවිය කියන රේඛාව තුළ කෙලවරවල් දෙකේනේ තියෙන්නේ ඇලීම ගැටීම කියන දෙක. එතකොට බාහිර දෙයක්. බාහිර දෙයක් කියලා කියන්නේ ඒ බාහිර දේ ඇහැට දකින්න බෑ. සඤ්ඤාවට ගන්න බෑ. ගත්තොත් නිවන නෙමෙයි. ගන්න පුළුවන් නම් එතර නිවන නෙමෙයි. සඤ්ඤාවට ගන්න හැම තැනකම නිවන නැහැ. සඤ්ඤාව නිරෝධ වුණා නම් එතන තමයි නිවන තියෙන්නේ නේ. සඤ්ඤාව නිරෝධ වුණා නම් අන්න එතන තමයි නිවන තියෙන්නේ. දැන් බලන්න හරි ලස්සනට මේක කියලා දෙනවානේ. මොනවද? සංඛාර, ඊට පස්සේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. දැන් කොහොමද ඉස්සල්ලම කියන්නේ? චක්කුංච පටිච්ච රූපේ උපජ්ජන්ති චක්කු විඥාන. රූපේ ගැටුණාම උපදිනවා චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. ඒක ස්පර්ශ වුණාට පස්සේ ඇතිවෙනවා වේදනාත්මක හිතක්. හිතට මේක හොඳයි, මේක නරකයි, මේක මන්දියස්තයි, මේම හොඳයි. දැන් ඔක පිළිගුල් කරලා නිවන් දකින්න බෑනේ. පිළිගුල් කරොත් ඒකත් වේදනාව. පිළිගුල් කරන්න ගියොත් ඒකත් වේදනාව. වර්ණනා කරන්න ගියොත් ඒකත් වේදනාව. නිකම්ම ඉන්න ගියොත් ඒක ඔකටම වැඩි වේදනාව. මෙතන අසිරිමත් දහමක් කියලා දෙනවා කියන්නේ අන්නේ ඒක. අසිරිමත් දහමක් කියලා දෙනවා. දැන් එතකොට අපි කියන්නේ, අපි ඇත්තට කියන්නේ මොකද්ද? පිළිකුල් කරන්න එපා, වරුණා කරන්න එපා, නිකන් ඉන්නත් එපා. එහෙනම් හම්දුනේ මැරෙන්නද කියන්නේ? ඔව්, මැරෙන්න තමයි කියන්නේ. මැරෙන්න නැතුව නිවන් දකින්න බෑ. මැරෙන්න නැතුව නිවන් දකින්න බෑ. සිද්ධාර්ථ කුමාරයා මළා 35 දී. හොඳයි නැද්ද? එදා ඉඳලා මේ වචනේ පාවිච්චි කරේ නැහැ. ඒ ගෝත්‍රය පාවිච්චි කරෙත් නැහැ. ඒ රාජ වංශය පාවිච්චි කරෙත් නැහැ. නම පාවිච්චි කරෙත් නැහැ. මොකද? නමක් ආයි දාගත්තෙත් නැහැ. දැන් සමහර අය නම් වෙනස් කරලා නම දාගන්නවනේ. බුදුහම නම දාගත්තේ නැහැ. මලාට පස්සේ ආයි නම් දාගන්න පුළුවන් යේ. නමක් නැහැ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කිව්වේ ඒකයි. කොණ්ඩඤ්ඤ නාමං අහෝසී. අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ නොවේ කොණ්ඩඤ්ඤ කියන එකයි ඒ කියන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ නොඋනා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤ කියන නාමය අහෝසි වූවා. එහෙමනම් මැනේ නම මොකද්ද? ඈ මාටි මාලනී. එහෙමනම් මාලනී නාමං අහෝසි කියලා කියන්න වෙනවානේ. එතකොට තමන්ගේ නම තමන් අහෝසි කරගත්තත් එහෙම හරි ලේසියි. නම හෝසි කරගත්ත දර්ශනයක් තුලින් නම් ලෝකේ දිහා බලන්නේ මොන තරම් සැනසෙල්ලක් තියෙනවද බලන්න. නම හෝසි කරගත්ත ඔව් නින්දා ප්‍රශංසා වලට සැලෙයිද කියලා බලන්න. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛන්ත දුක්ඛං කියන එක ඒවට සැලෙයිද කියලා බලන්න. නාමය හෝසි කරගත්ත කෙනෙක් ඉතින් තමන් කැමතිද ඒ නාමය අහුසි කරගත්ත තැනට පැමිණෙන්න? කැමති නම් ඒ අවස්ථාවට වඩ වඩාත් නැඹුරු වෙන්න ඕන නුවණින්. තමන්ව ඇදලා බැඳලා තියෙන ධර්මතා මොනවද කියලා බලලා ඒවා ආදීනවයේ බලලා ඉවත් කරන්න පුළුවන්. කරුණු කාරණා පැහැදිලි කරලා දීලා ඉවත් කරන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙන ආදීන මේ දිහා බලලා ඉවත් කරන්න. දැන් හොඳට බලන්න තමන්ට අත්හරින්නම බැරි. දැන් මේ නිවන ගෙනල්ලා තියෙනවා නම් ඒක දෙන්න පුළුවන් ඔබට කියනවා ඔබ සතු සියල්ල ඔබේ ජීවිතේ අත්හරින්න කියලා. එහෙම වුණොත් ඔබේ ජීවිතේ අතහැර ගන්න බැරි වෙන දේ මොකද්ද කියලා හොඳට බලන්න. සමහර අය අතහරින දෙයක් නැති වෙන්න පුළුවන්. මම මොහොකටවත් ආස නැහැ කියන්නත් පුළුවන්. ඒ නිවන් දකින්නේ නැත්තේ ඇයි? මොනෝ හරි බාහිර දෙයක් නැති වුණාට ක්ලේශමය වශයෙන් යම් යම් ඇලීම් දේවල් බැඳීම් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මම මොහොකටවත් ආස නැහැ කියලා කියනවා. නමුත් තියෙන එක්තරා විදිහක මාන්නය වෙන්න පුළුවන්. එතකොට බාහිර දෙයක් නෙවෙන්නේ මාන්නේ. මාන්නේ බාහිර දෙයක් නෙවෙයි. එතකොට තියෙනවා. දැන් අපි කියන්නේ මේ සම්පූර්ණයෙන් අතහරිනවයි කියන එක නෙමෙයි. මෙතේ අපි වැඩි ප්‍රතිශතය අතහැරෙන්න ඕන. වැඩි ප්‍රතිශතය අතහැරුණොත් තරහදී නැවෙනවා කුසලයට. වැඩි ප්‍රතිශතයේ ද්වේෂය නම් මාන්නය නම් රාගය නම් එයාට ටිකක් අමාරුයි. එයාට කොච්චර තිබ්බත් එයා වැඩි ප්‍රතිශතයේ අතහැරියෝ එයාට පුළුවන් නිවන් දකින්න. ඒ කියන්නේ එහෙම බල බලා අත්හරින්න ඕනේ. අපි බාධක වෙන එක විතරයි. දැන් අපි ගමනක් යනකොට කැලයක් මැදින් කැලේම තියෙන කටුවිටි කපාගෙන අපි යන්නේ. අපේ මූණ ඉස්සරහට එන එක විතරයි අපි පැත්තකට කපලා අයින් කරන්නේ. ඒ වගේ අපි මේ නිවන් මඟ හොයාගෙන යද්දී අපි බලනවා අපිව පිටිපස්සට අදින බාධක වෙන ධර්මතාවය මොකන්ද කියලා. ඒ බාධක වෙන ධර්මතාවය ආවහම ඒකට කියලා දෙන්න ඕන. පසු බානවා නම් හිත අර අර තීන මිද්ද කිව්වේ ඔකට නිදා ගන්නවා ටිකක් පසු බානවා කියලා කියන්නේ. එතකොට කියලා දෙන්න ඕන මං අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නැහැ මලොත් කොහේ යයිද දන්නේ නැහැ කියලා හිතට කියලා දෙනවා. එතකොට එයා ආවි දිනනවා බය වෙලා. ඈ ඒ කාම රාග ව්‍යාපාද වගේ දේවල් එනවා නම් ඌවා මේ සාගරයක් වගේ දෙයක්, ඌවා සිදුරු වෙච්ච කලයක් වගේ දෙයක්, ඌවා අර ලේ තැවුරුණු ඇට කෑල්ලක් වගේ දෙයක්, ඌවා ඇති ප්‍රතිඵලයක් නෑ, ඌවා පැත්තකට දානවා කියලා අන්න බලනවා එයා ආදීනුවේ බලනවා. ඒක බලලා පැත්තකට දානවා. ඊට පස්සේ අපි හිතමුකෝ ගේ දොර හරි දරු මල්ලෝ හරි දරු මුණුපුරු හරි ඔයගොල්ලෝ ඉතින් දා කොච්චර කාලයක් දින්නේ ඈ ඕගොල්ලොත් ඉතින් මේ මාව දැන් වයසයි මලොත් එමිනි උසන් ගිහලා ඔය හරි සෝන් පිටින එක හරි චෙමිනියකට දාලා හරි පුච්චලා දාලා එයි ඔය කොච්චර මුණුපුරාලා දරු කියා කියාම හිටියත් ඕක තමයි උරන්නේ. මම මලාට පස්සේ අම්මයි කියලා මල උඩ තියාගන්න ගිය ඇතුලේ අනේ නේ කිසි කතාවක් නෑ දාලා එනවා ගිහලා සෝන් පිටින්නේ හිටපත් ඉන්න උන අර පරණ සමාජිකයොත් එක්ක බයේ වැ නේද කියන්න මේ දාන්න එපා ඔය පිට්ටනිය වල කියලා බයේ වැ ඕල්මන් තියනවද දන්නේ ඈ ඒ ඉස්සරංගේ ගෙදර දාගන්නේ දැන් ගෙදර දාන්නේ දුක හිතෙනවා කියලා කට්ටිය දැක්කාම දුක හිතෙනවා කියලා ගෙදර දාන්න පේන්නේ නැති දිහාක දානවා ඈ ඒක තමයි ඒක තමයි. හේ අමුතු මේ විලාසිත ඒක අමුතු දෙයක්. අම්මගේ දුවන දැක්කම දුක හිතෙනයි කියලා වෙන අය නම් එහෙම නෑ. අනේ මට නිතර පේන්න ඕන කියලා ඉවරලා තියාගන්නවා. දැන් ඉන්න කට්ටිය එන්නේ දැක්කම දුක හිතෙනයි කියලා ඈත සමහරලාට ගමේ තෝම් පිටින්නේ දාන්න අල්ලපු ගමේකට ගිහිල්ලා දාන්න. පොදුම ලෝකයක් ඉතින් ඒක. ඒක හිතාගන්නම ඕනේ. ඒ නිසා ඔබට ඔබ පමණයි. පුත්තාමත්ති ධනම්මත්ති තිභාලෝ විහඤ්ඤති. මට ධනය ඇත, මට දරුවෝ ඇත, ඥාති ඇත කියලා හිතනවලු කවුද? තිභාලෝ බාලය මොඩය. අත්තාහි අත්තනෝ නත්ති. තමාට තමාවත් නැතය. ඒතර බලන්න තමාට තමාවත් නැහැ. අතර කිව්ව අත්තාහි අත්තනෝ නාතෝ කියලා මෙතන කියනවා. අත්තාහි අත්තනෝ නැති කියලා. හැබැයි අර්ථ දෙකක්. දෙකම හරි. ඒ කියන්නේ භාෂාවෙන් ධර්මයේ තේරුම් ගන්න බෑ කියන්නේ. එක දණක කියනවා අත්තාහි අත්තනෝ නාතෝ. තමන්ට තමන් පිහිටයි කියලා. ඒක වෙන කතාවක්. මෙතන කියනවා අත්තාහි අත්තනෝ නැති. ඔව් තමාට තමාවත් නැතය. අතර කියනවා තමාට තමා පිහිටයි කියනවා. මෙතන තමාට තමා. ඒ නිසා ඒ අර්ථ දෙකක්, ඒ අර්ථ දෙකම හරි. අතෙන්දි කිව්වේ ධර්මයේ ගන්න තමන්ගේ ජීවිතේට ඒක තමයි ඔබට පිහිට වෙන්නේ කියන එක. මෙතෙන්දි පෙන්නවා ඔබේ ජීවිතේ කියලා ඔබ අල්ලගෙන ඉන්න දේත් ඔබට අහිමි වෙනවා නම් කෝ වෙන දරුවෙක් මොනපුරේ ඔබ ධර්මයට පිවිසෙන්න. එතන කිව්වේ ධර්මයට පිවිසෙන්න, අතන කිව්වේ ධර්මයට පිවිසෙන්න. නමුත් භාෂාවෙන්ම ඕක බලන්න ගියොත් අර්ථ දෙකම එකයි. තර්ක ගොඩනගෙන භාෂාවෙන් බලන්න කියලා. බුදුරජාණන් වහන්සේලාට එහෙම වචන පාවිච්චි කරන්න පුළුවන්. දැන් තමා කියන කෙනා අපි හදාගෙන ඉන්න රාමුවක්. ඒක සම්පූර්ණ අවිද්‍යාවක්. හදාගෙන ඉන්න රාමුවක්. අපි ලේසිනේ අපි අතාරින්න කැමැතිම නැහැ. ලොකු විදර්ශනාවක් එන්නම ඕන. තමා තුළ බලන්නම ඕන තමන්ගේ අධ්‍යාත්මික සංස්කාර පොදිය මොනතරම් බරට, තදට, ඝනත්වයකින් මං අල්ලගෙන ඉන්නවද කියලා. දැන් මමංකාරය දුරු කරලා තමන් ඉන්නවනම් තමන්ගේ ඉස්සරහට සිංහේ පැන්නොත් පෙරලගෙන ආවොත් මොකද? තනලා දුවන්නේ ඉතින් ඕන්නේ නෑනේ. බය නෑ. තනලා දුවන්නේ. ඉන්නෙත් නෑ ආයතන. මම සිංහයට බය නෑ කියලා ඉන්නෙත් නෑ, පැනලා දුවන්නෙත් නෑ. ඈ ඈ එයාට සිංහෙක් පේන්නේ නෑ. ඒකයි එයාට සිංහෙක් පේන්නේ නෑ. කුඩා ළමයට සිංහයෝ නෑනේ. කුඩා ළමයින් චූටි බඩ ගන්න ළමයින්ට නයි ඉන්නවද? නයි නෑ. පොඩි පොඩි කාලේ කතාව මමත් ඔය එළියේ ඉඳි එහෙම ණයෙක් අල්ලන්න ගිහිල්ලා තියෙනවා. මිදුලේ වහඩි කරලා ඉඳි. දවසක පොඩි සර්පෙක් ඇවිල්ලා මම අත දික් කර කර අර පෙනේ කපු උපන් ඉන්නේ කල්ලන්න යනවලු. ඒ ඉතින් ඒ ණයත් දැනගන්න ඇති පොඩි ළමයෙක් කියලා එළවට ගහලා නෑ. ඒ වුණාට මේ ඒ පොඩි ළමයින්ට නයි නෑ. ලොකු වුණාමනේ නෑයිනේ. නෑයට බයත් ලොකු වුණා. පොඩි ළමයි නයින්ට බයි නෑ. බයි නෑ. ඒකයි මං කිව්වේ අර සිංහෙක් නෑ කිව්වේ ඒකයි. ඉතින් ඔච්චර කිව්වත් ඒකේ ගැඹුරක් තියෙනවා. යථාර්ථයක් තියෙන දෙයක් කියන්නේ. එහෙමයි. ප්‍රභාස්වර මනස කියන්නේ එතන. පොඩි ළමයි කාටවත් බය නෑනේ. චූරිම ළමයි. එහෙම බය නෑ. යාර රිදුනහම අඬනවා, පොඩ්ඩක් ගැස්සුනොත් අඬනවා මිස බය කියලා එකක් නැහැ. අවබෝධය කියලා කියන්නේ දෘෂ්ටියක් නේ මතයක්. අවබෝධය කියන්නේ දෘෂ්ටියක්. ඒක මම්ම විඳලා තියෙන එක. දවසක් මට මිනිස්සෙක් කියලා දුන්නා, මේ අර අහවල් අර මිනිස්සයා මෙහෙම කෙනෙක්, හරි දරුණු මිනිස්සෙක්, මෙහෙම කෙනෙක් කියලා කිව්වා. ඔය මේ පැත්තට ඔය දැන් පදිංචියට ඇවිල්ලා ඉන්නේ කියලා මට ඒක බාසුත් නැහැ කෙනෙක් කිව්වා. ඉතින් මේ මං කල්පනා කළා මේ මිනිස්සයා එච්චර එහෙම නරක පෙනුමකුත් නැහැ නේ මොකද එහෙම කියලා. ඉතින් කමන්නේ කියලා මමත් ඉතින් ඔහි හිටියා. ඉතින් නමුත් ඔහොම ඉස්සරහට එහෙම හම්බුනාම ඉතින් මාත් වැඩි hina වෙන්නේ එහෙම ගියේ නෑ. මාරක් මිනිස්සය කියලා තිබ්බ නෙමෙයි. ආච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා ගිහිල්ලා කතා බහ කරලා එතෙන්ට ගිහිල්ලා ඉවරලා ආයි දවසක ඇවිල්ලා කියනවා, නෑ එයා නෙමෙයි වේ වෙන කෙනෙක් ලෝ. මේ මිනිස්සයා වානි හරි හොඳ කෙනෙක්. එයා මේ අපි අඳුරන කෙනෙක් පස්සේ බලාගෙන යනකොට එහේ කියලා. ඉතින් ඊට පස්සේ හා හොඳ කෙනෙක් කිව්වනේ. දෘෂ්ටි ඇතිනේ. අර කන්නාඩියෙන් බලන්න ගියාම වෙන දේ තමයි. ඕකම තමයි වෙලා තියෙන්නේ. නේද? හාමුදුරුවෝ කෙරෙහි හරි, දායකයෝ කෙරෙහි හරි එක එක කන්නාඩි දා ගන්නවා. නමුත් ඇත්තම தත්ය තමයි නානත්ත කාය නානත්ත සංඥා. හැම හාමුදුරු කෙනෙක්ම එක වගේත් නැහැ. හැම දායකාවක්ම දායකයෙක්ම එක වගේත් නැහැ. ඒ නිසා අපි එක කන්නාඩියක් දාගන්න එකේ කිසිම තේරුමක් නැහැ. නේද? ඒ ස්වභාවයන් වලට ඒ විදිහට දකින්න පුරුදු වෙන්න ඕන. ඒක තේරුම් ගත්තේ නැති වුණාම තමයි අඥාන උදවිය අර යන මෙයාට වරද පටවලා තමන්ගේ ජීවිතේ ඇති කරගන්න. දැන් අපි දන්නේ නැද්ද නරක හාමුදුරුවෝ කියන කට්ටිය? අනේ දන්නවා. අපි කතා කරන්නේ නැහැ, බලන්නේ නැහැ, පිට හැරෙන්නේ නැහැ. අපේ වැඩ පිළිවෙල අපි කරගෙන ගියාම, අපි ඉගෙන ගන්න දහම හරි හොයාගෙන ගියාම ඉවරයි. නේද? ඒ කතාව ඉවරයි. ඒ නිසා කාටවත් මේක නරක දායකයෝ ඉන්නවා කියලා අපිට කමක් නැහැ. හිතපුවා. ඉන්නේ බෑනේ ලෝකෙ හැමෝම. හොඳ අයත් ඉන්නවනේ. මිත්‍යා දෘෂ්ටික අයත් ඉන්නවනේ. සම්මා දිට්ඨික අයත් ඉන්නවනේ. මේක මහා මේ වනාන්තරයක් වගේ විවිධ සත්තු. සත්තුන්ට නම් තියෙන එකම චර්යාවක් ඒ සත්ත්ව වර්ගයා සියලුද. මිනිස්යාට විවිධ චරිත. වඳුරු ගති තියෙන මිනිස්සු ඉන්නෝ, රිලා ගති තියෙන මිනිස්සු ඉන්නෝ, නරි ගති තියෙන මිනිස්සු ඉන්නෝ, කොටි ගති තියෙන මිනිස්සු ඉන්නෝ, සිංහ ගති තියෙන මිනිස්සු ඉන්නෝ, බලු ගති තියෙන මිනිස්සු ඉන්නෝ, මීයෝ වගේ මිනිස්සු ඉන්නෝ, වේයෝ වගේ මිනිස්සු ඉන්නෝ නේද? මිනිස්සුයෝ වගේ මිනිස්සු ඉන්නෝ, බ්‍රහ්මයෝ වගේ මිනිස්සු ඉන්නෝ, බුදුවරු වගේ නේ, ආතන් වහන්සේලා වගේ මේ ඔක්කොම ටිකේ ඉන්නෝ. නානත්ත කාය නානත්ත සංඥා. සංඥාව තමයි. මේ හොඳ සංඥාවක් තියෙනවා නම් එයා හොඳ කෙනෙක්. ඒක ඇත්ත. හැබැයි සංඥා නිරෝධයට පත් වෙච්ච කෙනා ඊටත් වඩා හොඳ කෙනෙක්. සංඥා නිරෝධයකට පත් වෙලා තියෙනවා. සංඥා නිරෝධයකට පත් වෙච්ච කෙනෙකුගේ ජීවිතේට හානියක් කරන්න බෑනේ කාටවත්. ඒ හානියක් කරන්න බැරි. සංඥාවටනේ හානිය කරන්නේ. සංඥාවට හානිය කරන්නේ මිනිස්සේ. සංඥාවට හානි කරන්නේ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අන්න ඔයාට බනිනව අහවල් කෙනා කියලා. කියන්නේ මට බනින විදියක් නැහැනේ. මට නමක් නැහැනේ. මට නමක් නැහැනේ. ආ කාටද බනින්නේ? ආ ඒක මගේ නෙමෙයි. නම් මං අයින් ගලා වෙන නමක් දාගත්තා. වෙන නමක් දාගන්න ඕනේ. ඒක නමක්වත් නැතුව හිටියා ඉවර. නම් මාරු කළොත් මොඩකම. නම් මාරු කරොත් මොඩකම. නමක් නැති වෙන්න ඕන. නාමං අහෝසි. ආ ඒ නම මං අයින් කළා. ඒ නම මට අයිති නෑ. ඒ නම මේ අර පල්ලෙහා ගෙදර ඉපදුණු අර අලුතෙන් ඉපදිච්ච ළමයට දාගෙන තියෙනවා මට ඇහුණා කියලා කියනවා. දැන් බලන්න පොඩි කාලේ අපේ ඔව් ඒ කියන්නේ මේ තමා විසින් කරන වැඩක් නෙමෙයි ඒක. නෙමෙයි. ඒක කිසි දෙයක් නෙමෙයි. අපිට දැන් කෙනෙක් වඩනවා කියන්නේ ඒ වචනවලට අපි යම් වඩනාකමක් අපි මනසේ දීලා තියෙන නිසා නැත්නම් නිකම්ම වචන දෙයක් නෙමෙයි. ඔව් ඔව් එහෙම දේවල් තියෙනවා. නමුත් ඉතින් ඒව උත්තර විදීම් ශක්තියන් ඔක්කොම මේ පහළ දර්ශන තලයන්වල තියෙනවා. ඒක නැහැයි කියන්නේ නැහැ. නමුත් අච්චර ප්‍රබල නැහැ කියන එකයි කියන්න පුළුවන්. මට උනත් බැන්නොත් ඒ මේ තේරෙනවා නම් මගේ නෙවෙයි කියලා උනට ඒක තේරෙනවා. ඒක තේරුණාට අච්චර මේ එහෙම ලොකු දෙයක් වෙන්නේ නැහැ, කරදරයක් වෙන්නේ නැහැ, අන්තගාමීත්වයක් ඒ තුල පහළ වෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙනු නමුත් රාජන් වහන්සේට ඒක අවේදීත ලෙසම මකා දාන්න පුළුවන්. ඒ වගේම තව ලක්ෂණයක් තමයි, දැන් අපි හිතමුකෝ නෙළුම්පතක් උඩට වුණත් දිය බිඳුවක් දැම්මහම දිය බිඳුව තියෙනවනේ, නැති වෙන්නේ නැහැ. නමුත් අර එක ලක්ෂණයක් තමයි ඒක උරා ගන්නෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේ කෙනෙකුට හරි බැන වැදුනොත් එයාට තේරෙනවා මේ බැන වැදෙනවා කියලා. නැත්නම් අඳුනගන්නේ කොහොමද මේ හොඳ දායකයෙක් මේ මට උදව් කරන කෙනා කියලා තේරෙනවා. නැත්නම් ඉතින් ඒ නිසා අපි හිතන්නේ හොඳ නැහැ කවදාවත් මේ සම්පූර්ණ අසාමාන්‍ය පුජ්‍යලයක් ධර්ම තුලින් බිහි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙලා නැහැ. එහෙම විය යුතුත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. තාම සාමාන්‍ය පුජ්‍යලයක් මිනිස්සෙක් නැහැදී. ඒකට කෙනෙක් පුජ්‍යලයක් වෙන්න එපා. කෙනෙක් පුජ්‍යලයක් වෙන්න එපා. තමන් තුල ප්‍රතිරූපයක් මවන්නවත් අනුන් තුල ප්‍රතිරූපයක් මවන්නවත් යන්න ඕනේ නැහැ. දැන් තම මොකද්ද කරන්න ඕන මේ ධර්මය අහලා? දැන් මේ ධර්මය අහලා ඔබ මොකද කරන්න ඕන? හා? තමන් කරන්න ඕන තමාගෙන් තමන් නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕන. තමන්ට තියෙන එකම කාර්යය තමන්ගෙන් නිදහස් වෙන්න තමන් උත්සාහ කරනවා. ඉස්සෙල්ල කෙලෙස් නැති කරනවා නෙමෙයි ඉස්සෙල්ල නිවන හොයාගන්න. හරියට ඒක මේ වගේ උදාහරණයක් දක්වන්න. එක පාරට ලයිට් යනවා. ඔබ ඉස්සල්ලාම මොකද කරන්නේ? මොකද කරන්නේ? අන්න ටෝච් එක හොයා ගන්නවා. නැත්තම් සෙල්ෆෝන් එකේ ලයිට් එකෙන් හරි හොයා ගන්නවා. අපි දැන් එහෙම සෙල්ෆෝන් එක හොයාගෙන ඒකේ ලයිට් එකෙන් හරි හොයා ගන්නවා. ගිනි පෙට්ටියක් එක්ක හොයනවා. ටෝච් එක හොයනවා. මොකද කරන්නේ? ඉස්සල්ලාම හොයන්නේ ප්‍රදීපන්න ගවිස්සත. ඒකයි බුදුහාමුදුරු මේ ඒක කිව්වේ විසාකා මහ උපාසිකාව. කෝනුහාසෝ කිම උනන්දු කියන ගාථා ප්‍රදීපන්න ගවිස්සත මුලින්ම ප්‍රදීපේ හොයන්න. දැන් සමහර අය කියන්නේ ඉස්සල්ල කෙලස් දුරු කරන්න කියලා නේ. ඉතින් මම කියන්නේ ඉස්සල්ල කෙලස් දුරු කරන්න කියලා. කෙලස් කියන්නේ අන්ධකාරය. කෙලස් කියන්නේ අන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය. ඔබ ප්‍රදීපන්න ගවිස්සත මුලින්ම ප්‍රදීපේ හොයා ගන්න. ටෝච් එක, ගිනි පෙට්ටිය, ලයිට් එකක් හොයාගත්තා. ඒක දල්වනවා. ඒ දල්වන තැනින් තමයි එයාට ආරම්භ වෙන්නේ. එතනින් පස්සේ ලෑම්ප් එක වත්තු කරගන්න මොනවද කරන්න ඕන කියලා ඊළඟට තමයි එයා වැඩපිළිවෙල පටන් ගන්නෙ. ඊළඟට ඉතින් කැමති විදිහට එයාගේ ජීවිතය එයා ආලෝකමත් කරගන්න. ඒ නිසා ඉස්සෙල්ලම සම්මාදිට්ඨිය හොයාගන්න. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? යහපත් අයහපත් දෙකම නොදැකීම. නෝගක හොඳ වචනයක්. මේගොල්ලන්ට දඬුවමක් වශයෙන් කියන්න ඕනවා. මේ දෙක කාලයක් කිව්වේ යහපත් දැකීම කියලානේ. මට ඉතින් හිතුණ මෙහෙමත් කියලා බලන්න ඕන කියලා. තේත්ත යහපත් අයහපත් දෙකම නොදැකීම සම්මාදිට්ඨිය. දැන් අන්ධයන්ට දැකීමක් තියෙනවා. කියන්නේ රැය හරි අන්ධකාරය හරි පේනවා. අන්ධයටත් අන්ධකාරය හරි දැනෙනවා. එයාටත් මොන ඉන්ද්‍රියකින් හරි යමක් දැකීමක් තියෙනවනේ. එක ඉන්ද්‍රියක් තිබ්බත් ඇති. ඉන්ද්‍රියන් පහම නැතුව දැන් ඔය සමහර සත්ත්ව වෙන එක ඉන්ද්‍රියයි තියෙන්නේ. නමුත් ඒ ඉන්ද්‍රීන් අර ඉන්ද්‍රියන් ඔක්කොගෙම සිදුවෙන කාර්ය සිද්ධ වෙනවා. පෙනීම වෙනුවට වෙන ක්‍රියාවලියකුත් වෙනවා. ඇසීම වෙනුවට සිදුවෙන ක්‍රියාවලියකුත් තියෙනවා. ගඳ සුවඳට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියකුත් තියෙනවා. රස දැනන ක්‍රියාවලියකුත් තියෙනවා. ඒක අමුතු දෙයක්. දැන් අපි ගැඩිවිලෙක් ගත්තාම ඔය හැක් තියෙන තැනකුත් නැහැ, කනක් තියෙන තැනකුත් නැහැ නේද? හොයාගන්න නැහැ එහෙම දැනක්. ඒ වගේ ක්‍රියාවලිය තියෙනවා. ඉතින් තවත් ඔය වගේ නොයෙකුත් ආකාරයේ මේ සත්තු ඉන්නව නේද? මේ බලවේග තියෙනවා. ඉතින් විශ්වයේ අනන්තයි. ඉතින් නිවන් දකින්නවා කියලා මේ ආත්මය නැති කරගන්න උත්සාහ කරන කට්ටියක් නේ ලංකාවේ ඉන්නේ. ස්වභාවයෙන්ම මිනිස්සෙකුට ආත්ම ලක්ෂණයක් නැහැ. ඒ නැති ශක්තිය අපි යනවා තමයි. නැති දෙයක් අරගෙන යනවා තමයි. කෙනෙක් කියන්න පුළුවන් නැහැ කිව්වම නැද්ද කියලා? නැහැ තමයි. නැති දෙයක් ඇති කරගෙන යනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ අර නොතරයි ටිකට් එකකට රැවටුණු මිනිස්සෙක් වගේ. නොතරයි ටිකට් එකකට රැවටුණු මිනිස්සෙක් වගේ. එහෙම නැත්නම් වටිනායයි රැවටුණු මණික් ගලකට වටිනාකමක් ඇතේයි රැවටිලා වීදුරු කැබැල්ලක් ළඟ තියාගෙන ඉන්න මිනිස්සෙක් වගේ වෙනවා. අදහස විතරයි. අන්න හරි, නියම උත්තරය ආව. අදහස පමණයි, ආත්මයක් නැහැ. අදහසක් තියෙන්නේ. ඒ අදහසත් එක්ක තමයි මේ ජීව ශක්තිය මිත්‍යා බලවේගයක් බවට පරිවර්තනය කරලා එතන අර මිත්‍යා බලවේගයෙන්ම ශක්තියක් ගොඩනගනවා. ඒ ශක්තිය තමයි ශක්ති පරම්පරාවක් බවට පත් වෙනවා. ඒ ශක්ති පරම්පරාව තමයි ඊළඟට ඒ තෘෂ්ණා ජනිත ආශා ජනිත ඒ බලවේගය, මානසික බලවේගය මෙහෙම විසිරෙන්නේ නෑනේ. විසිරෙන්නේ නෑ. එයා ආයි යනවා, ආයි යනවා, ආයි ආයි ගිහිල්ලා කැමැතිදී විඳින්න කැමති වෙනවා. විඳින්න කැමති වෙනවා. සමහර මිනිසුන් හිතේ සාමකාමීත්වයේ විඳින්න කැමති. නමුත් සමහර මිනිසුන් හිතේ සාමකාමීත්වයේ නෙමෙයි, හිතේ කලබලය විඳින්න කැමති අය ඉන්නවා. එහෙම සමහර අය අනිත් අයට රිදවල ඒක තුල ආස්වාදෙ ලැබන අය ඉන්නවා. ඒ දේවල් ඒ විදිහට මේ මිනිස්සු වින්දනය කරගෙන සංසාරෙත් යනවා. දැවෙන්න කැමති අය ඉන්නවනේ. ඉතින් දැවෙන්න ඊළඟට සංසාරෙත් යනවා අර දැවෙන තැන්වලටම. සිසිලසේ ඉන්න කැමති අය ඉන්නවා. ඒ විදිහටම ශක්ති හැදිලා කැමති තැන්වලට යනවා. දැන් ප්‍රේතෙක් වෙන්නේ අකමැත්තෙන් නෙමෙයි, කැමැත්තෙන් ප්‍රේතියා ප්‍රේතියක් කියන්නේ. අපි අකමැති වුණාට පෙරේදී පෙරේදීක් වෙන්නේ බොහොම කැමැත්තෙන්. සමහර මිනිස්සු කිලුටු ඇඳුම් ඇඳගෙන ඉඳා ගන්න සිය කැමැත්තෙන්. මම එක මිනිස්සෙකුට එහෙම ඇඳුමක් අරන් දුන්නා, මේ කිලුටු ඇඳගෙන ඉන්න මිනිස්සයා. අර මිනිස්සයා ටික වෙලාවක් යනකොට ඒ ඇඳුම කොහෙද විසි කරලා දාලා ඉන්නේ අර පර්ණකම ඇඳගත්තා. මම කල්පනා කරා මීට පස්සේ නෑ ඉංගන්න උන්ට ඇඳුම් අඳින්න නෑ කියලා. මම බොහොම මාරුවෙන් අතේ තියෙන සල්ලි ටික ඔක්කොම දාලා මේ ගිහි කාලේ ඇත්ත කතා කරේ. ඔය ඇමිලි පිටියේ හිටිය මේ ඔරලෝසු බට්ටා කියලා මිනිස්සේ කොරලෝසු කනෝ වටේ කැරකිනවා. ওই மனுஷයාගේ ෂර්ට් එක කිරිලා නැතිලා. ඒ වුණා. ඉතින් මං ගිහිල්ලා අනේ මං කිව්වා මේ மனுஷයාගේ ෂර්ට් එක කිරිලා කොහොම හරි එහෙම අරන් දෙන්න ඕන කියලා යොල්ලා තවත් කෙනෙක්ගෙන උදව්වක් ඉල්ලගෙන හොඳ ෂර්ට් එකක් ගෙනල්ලා දුන්නා. ඉතින් මාත් හරි සතුටු වුණා. දැන් ඒක ගලවලා මේ மனுஷයා හොඳ ෂර්ට් එකක් මෙන්න පැය භාගයක් විතර යනකොට අර ෂර්ට් එක නෑ මේ மனுෂයා ඉන්න අරක කොහෙද දාලාද දැන්නේ. ආන්නත් බෑ පිස්සු மனுෂයනේ. කොහෙ දැම්මද, කාට දුන්නද, පන්න ගත්තද, මොකද්ද කියලා අහන්නත් බෑ. මිනිහා ඉදිරිය අරකට තනගෙන හිටයිද ඉන්න. ඈ? ඔව් ඒකනේ. ඒ නෑ, එයා හිඟා ගන්නෑ. එයා මිනිස්සයා කන්න ටිකක් විතරයි කන්නේ. පිස්සු ඔර්ලෝසු කණු වටේ කැරකෙන ඔර්ලෝසු කණු අර තප්පර කටුව නෑනේ. ඒ නිසා අපි තප්පර කට්ට කියලා කියන්නේ. එයාට ඇත්තටම තප්පර කට්ට ගන්නටම මිනිහා අර කණුව වටේ ඇවිදිනවා. ඉතින් මේ මුළු ගමේම උනා දැන් උනා දහන්න ගිහිල්ලා ඇමිලි පිටියේ පැත්තේ ඉස්සර මේකේ තප්පර කට්ට කියලා මිනිස්සෙක් හිටියේද කියලා අහන දන්නවා. දැන් උළු හිටියේ ඔරලෝසු කණුව වටේ කැරිච්ච මිනිස්සයා. දැන් නම් මං හිතන්නේ මිනිස්සයා මලහඳ කොයිද මැරෙල වෙන්න ඕන. ඉතින් එහෙමයි. ඒ මිනිස්සේ හැටි, ඒ පුජ්‍යලෝ හැටි, ඒ කැමැත්ත ප්‍රේතය වෙන්නෙත් එහෙමයි. කිසිම කතාවක් නැහැ. ඔය හාමුදුරුවෝද, දායකයෝද, ගිහියෝද, කිසිම කතාවක් නැහැ. ඒ කැමැති තැන් වලට යන. ඉතින් ඔබ කැමති නම් නිවෙන්න, මේ සංස්කාරක ධර්මයන් වලින් සම්පූර්ණ නිදහස් වෙන්න. ඒ වරප්‍රසාදය ඔබට තියෙනවා. ඒ වරප්‍රසාදය ඔබට තියෙනවා. දැන් බලන්න අපි මේ පුරාවට කියපු ධර්මයේ ටික වෙලාවක් නිහඬව ආයාසයෙන් තොරව සම්පූර්ණ ස්වභාවිකව නිරායාසයෙන් සාංසන අපි හැම මොහොතකම ගැළවිය යුතුයි කියන අදහසේ ඉන්න ඕන. ගැලවිය යුතුයි නෙමෙයි, සියල්ලගෙන්ම ගැලවිය යුතුයි. එතකොට සියල්ලගෙම ගැලවිය යුතුයි කියන්නේ ගැලවිය යුතුයි කියන එක නෙමෙයි. ඔන්න ඔබ හොඳට තේරුම් කරගන්න. සියල්ලගෙම ගැලවෙන තැන ක්‍රියාව අහෝසි. ගැලවෙන තැන ක්‍රියාවෙන් යුතුයි. මූලක වෙනසක් තියෙන්නේ. ගැලවිය යුතුයි නෙමෙයි සියල්ලගෙම ගැලවිය යුතුයි. තේරෙනවද ඒ කාරණේ? ගැලවෙන තැන ක්‍රියාවෙන් යුතුයි, සියල්ලගෙම ගැලවෙන තැන ක්‍රියාවෙන් කියා විරහිතයි. ගැලවෙන තැන ගැලවිය යුතුයි කියන තැන අදහස තුල ක්‍රියාවලියක් තියෙනවා, සියල්ලගෙම ගැලවෙන තැන ක්‍රියාවලියක් නැහැ. කම්මාන කම්මස්සකාරකෝ නත්ති, ක්‍රියා කරන කෙනෙක් නැත. කම්ම නිරෝධාය සංවත්තති, ක්‍රියාවලිය නිරෝධ කරලයි නිවන
ලබන්නේ.
පරේක්ෂණයක් තුලින් තමයි කරුණු අනිවාර්යෙන් අවබෝධ වෙන්නේ. දැන් ඉන්නේ මම අර මෙතර කියනවා වගේ දියේ වැටිලානේ ඉන්නේ. දිය උපයෝගී කරගන්නවා. හැබැයි වැරදුනොත් ගිල්ල මැරෙන්නේ දියම තමයි. හොඳට මතක තියාගන්න. දිය ගොඩාවොත් ගොඩ එන්නේ දියෙන්මයි, ගිල්ල මැරුනොත් මැරෙන්නේ දියෙන්මයි. ඒ නිසා තමන් භාවිතා කරන දේ තමයි තමන්ට නපුර පිණිසද පවතින්නේ කියලා තේරුම් අරගෙන භාවිතා කරනකොට එයා දියත් එක්ක තරහ වෙන්නෙත් නැතුව, දියත් එක්ක ඇලෙන්නෙත් නැතුව දියෙන් ගොඩ එනවා. ඒක ගැඹුරු කාරණයක්. හොඳට තේරුම් ගත්තනේ. මේ වගේ දේශනාවල් හොඳට අහන්න තනියෙන් හිතනවට වඩා දේශනයත් එක්කම විදර්ශනා බලය වැඩි කරාම හොඳට මේ විදර්ශනා බල ඥාන වැඩි වෙනවා. සම්පූර්ණ ලෝකෝත්තර ඥානය නැවති කරන් දැන් ඔබ තනියෙන් කල්පනා කරන්න පටන් ගත්තら මොන මොනෝ ටිකක් කතා කරලා අවසන් වෙලා නැගිටලා යයිද? නමුත් ඔබ නොදකින, ඔබ නොසිතන හැමතිස්සෙම පැත්තක් අපි අවදි කරා. කතන්දර ටිකක් හරි ඉතිහාසයක් හරි කියලා දුන්න නෙමෙයි. එහෙම කරන්න ඕන නම් ඉතින් මට හැමදාම දේශන 84000ක් කරන්න පුළුවන් නේ දවසට එක ගානේ ගත්තා. ඈ එතකොට මුළු ජීවිත කාලෙම හරි මොනවා හරි කියලා දෙන්න පුළුවන්. එහෙම නෙමෙයි, අපි ඉතිහාසයක් කියලා දුන්නේ, කතාවක් කියලා දුන්නේ, පුරාවෘත්තයක් කියලා දුන්නේ. අපි කියලා දුන්නා තමන්ගේ ජීවිතෙන් තමන් ගැලවෙන ක්‍රමවිධානය. මේක එකපාරට අහුවෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. බොහොම ගැඹීර කාරණයක්. මම එකපාරට ඒට දුස් කියන්නෙත් නෑ. අනේ මේගොල්ලන්ට තේරෙන්නේ නෑනේ මේක කියලා. මේක අතිශය අමාරු කාර්යයක්. මොකද 100%ක් කැපවෙච්ච මට වුණත් යම් කිසි කාලයක් ගියා, සැරියුත් හාමුදුරන්වත් කාලයක් ගියා, බුදුරජාණන් වහන්සේට බුදුබව ලබන්නම කොච්චර අමාරුද? ඈ ආනන්ද හාමුදුරන්ට රහත් වෙන්න කොච්චර අමාරු නාද? කොසල් රජු හැමදාම ගිහිල්ලා නිවන් දැක්කේ නැහැ. මල්ලිකා දේවිය හැමදාම දන් දීලා නිවන් දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා මම කාටවත් දුස් කියන්නේ අප්‍රමාදේන සම්පාදේත. නමුත් උත්සාහ කරන්නේ, ඒ උත්සාහ කරන අය අතරින් මේ අය අතරින් කීප දෙනෙක් හරි දැක්කොත් අනිත් අය තුල ශක්තියින් වැඩිලා ගියොත් ඒ අය ඒත් සසර සුගතියට ලොකු උපකාරයක් වෙනවා, බලයක් වෙනවා. ඒ ශක්තියින් උපරිමයෙන් දක්ලා මේ භවයේදීම සක්කාය දිට්ඨිය ඉක්මවා ලෝකයේ දකින දර්ශනය තමා තුළ පහළ කරගත්තු පොළොවට බර නැති මිනිසෙක් වුණු දර්ශනයෙන් තොරව, දෘෂ්ටියෙන් තොරව තථාගත දර්ශනයෙන් දහම්මැසින් ලෝකයේ දකින්න පුළුවන් ඥානය පහළ කරගත්තු මං හිතන්නේ එහෙම මේ මෙතර පිරිසක් හිටියද මෙතර කීප දෙනෙක් අනිවාර්යෙන් මේක ප්‍රත්‍යක්ෂයත අවබෝධයට පත් වෙන එක තරහ වුණත් නැතත් උපරිම ඉතින් උත්සාහ කරොත් රැය දිවා රැය අනිත් දේවල් ඔක්කොම පැසකට දාලා එයා දකි. එනිසා පුළුවන් තරම් එක දිගට සතියක් හරි මාසයක් හරි මම මේකට තදින් කැප වෙනවා කියලා අදිෂ්ඨාන කරා. එතකොට ඉවරයි මේ කතාව. නැකර පස්සේ ආ ඉවරයි. ඒකටලු සංසිඳවද? ඒකයි තියෙන්නේ. ඉන්නපා හැමදාම අනුංගිලිනින් වතුර බොන්න එපා. කම්මැලි මිනිස්සු එහෙමයි. ආල්ල වේදර ලින්ද දිනවනේ අපි ඕන්නේ ලින්දක් කරන්න කියලා නාන ඔය මිනිහා වැට ගහපු දවසට තමයි මැරෙන්නේ. ඒ නිසා තමන්ට ඇයි ඇයි අපි අනුන්ගේ පානෙන් ඈ ලයිට් එකෙන් හැමදාම ඉන්නේ? තමන්ට හැකියාව තිබේදී තමන්ට ලයිට් එකක් පත්තු කරගන්න ඉන්න තමන් මහන්සියෙන් තමන්ගේ ජීවිතය තුල තමන් ධර්මය ලබන්නේ. නැත්තම් හැමදාම අර ටයර් එකේ හුලම් බහිනකොට හුලම් ගන්නවා වගේ තමන්ට පොම්පයක් හදාගන්න තමා තුළ ධර්මයේ වර්ග වැඩෙනවා. එතකොට කවදාවත් අපි හම්දුරගෙන් ආයි ආයි බණ අහන්න එන්න ඕනේ නැහැ. තමා තුළම ධර්මයේ උපදින. මම කොහොමවත් යන්නේ බණ අහන්න. මට කිසිම ධම් ගැටලුවක් උපදින්නේ නැහැ කිසිම කෙනකින් අහන්න. කිසිම කෙනකින් ධර්මය අහන්න අපි යන්නේ. හේතුව අර ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාව නැති එකයි. සීලබ්බත පරාමාස නැහැ. අර අතනින් ඇතිවේ මෙතනින් ඇතිවේ මේ ශනික විමුක්තිය අර පොතේ ඇති මේ පොතේ ඇති අර දාර්ශනික මේක මම දැඩි අදිස්ථානයකින් ඉන්න දෙයක් නෙමෙයි. මේක ස්වභාවිකතයි. මට වඩා යමෙක් කියන්න බැරි බව මම දන්නවා. නමුත් කියනවා නම් සාදු කියලා මම අහනවා. හැබැයි මට වඩා කියලින් උගන්වන්න ආපු අය මගෙන් ඉගෙනගෙන ගියා මිස මට නම් උගන්වපු දෙයක් නැහැ. ලංකාවේ හරි දේශ රටවල් හරි ඕන තත්ත්වයක ඉන්න දෙයක් ඉතින් මේ මම නෙමෙයිනි මෙතන ඉන්නේ. ඒ නිසයි මට ඒ ශක්තිය තියෙන්නේ. ඒගොල්ලෝ පුජ්‍යලේක් හැටියට එනකොට මම පුජ්‍යලේකින් තොරව කතා කරනවා. එතකොට යාට තේරෙනවා යා ළඟ පුජ්‍යලත්වයේ තියෙනවා මෙයා ළඟ පුජ්‍යලත්වයේ නැහැ. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම වහවහම තමන්ගේ ප්‍රාර්ථනාවන් යහපත් අයුරින් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි.